අන්දමයි. එහෙමනම් අද දිනත් අප මේ සූදානම් වන්නේ සඳුදා දිනයන්හි පවත්වන ධර්ම සාකච්ඡාවට සහභාගී වීම සඳහායි. ඒ සඳහා මේ ධම් සභා මණ්ඩපයේ පැමිණ සිටිනවා මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා. අපි ඉතාම ගෞරවයෙන් ඔබතුමාට ආරාධනා කර සිටිනවා අද ධර්ම සාකච්ඡාව පවත්වන ලෙසට. ඒ වගේම අප සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා මේ ධම් සභා මණ්ඩපයට සියලු දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සුලානි මහත්මියට සම්බන්ධ වන සියලුම දෙනාට. එකට හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් අපිට අද සඳුදා දින පර්තෙන් සාකච්ඡාව කරගෙන යන්න.
තෙරුවන් සරණයි මහාචාර්යතුමා. පළවෙනිවෙම මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා මේ තාමත් වටිනා විදිහට මේ අපේ කාලය යොදවන එක සම්බන්ධව අපි නිවැරදි පැත්තට මෙහෙවෙනම ස්වාමින් වහන්සේලාටත් මේක මේ මේකට බරපැන දරන ඒ කල්යාණ මිත්‍රයන්ටත් පළවෙනිම ස්තුතිය. මගේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් මම අහලා තියෙනවා අර මජ්ජේ සූත්‍රය කියලා. ඒකේ කියනවා මේ ස්පර්ශය එකාන්තයක්, ස්පර්ශ සමුදය අනිත්‍යන්තය, නිරෝධය මජ්ජේ. ඒ වගේ කාරණා කීපයක් කියනවා. මේ අතීතය එකාන්තයක්, අනාගතය අනිත්‍යන්තය, පච්චුප්පන්නය වර්තමානය කියලා. එතකොට මේක මේ දැන් මන් ස්පර්ශය කියලා අදහස් කරගෙන ඉන්නේ. මට මාව නිවැරදි කළා, නිවැරදි දිශාවට යොමු කරන ලෙස ඉල්ලනවා. මේ ස්පර්ශය කියන එකෙන් මම අදහස් දරාගෙන ඉන්නේ දැන් අර නාම රූප, ඒ රූපය සම්බන්ධව නාමයෙන් අර කරන වේදනාව, සංඥා, සංඛාර, විඥාන කියන මේ ඒ ටික. එතකොට ස්පර්ශ සමුදය කියන්නේ දැන් උදාහරණයකට ගත්තොත් මේ මට ලේනිගේ ශබ්දයක් ඇහෙනවා, ඇහිීමක් තියෙනවා. එතකොට මේ ඒ ඇහිීම වුණාට මගේ මනසේ සකස් වෙනවා මේ ලේනිගේ රූපයයි අහන මාමයි මේ පැත්තේ. එතකොට ඒක තමයි අනික්කාන්තය. කියන්නේ ඒක මේ සමුදය මට ප්‍රකට වෙන එක, මට ප්‍රකට වෙන එන ඒ සිතිවිල්ල, ඒ රූපය සහ ඒ ටික ස්පර්ශ සමුදය කියලා. එතකොට නිරෝධය කියන්නේ මේ නිරෝධය කියන්නේ එතකොට මේක සංස්කරණයක් කියලා දැනගන්න එක කියලා තමයි මම දරාගෙන ඉන්නේ. ડોક્ટર රවි කරුණාකරලා ඒක මට අපිට පහදලා දෙන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. බොහොම හොඳයි. අහපු එක දැන් අපි අහන්න ඕනන්නේ වගේ දැන් තමන් හිතන තමන් ඉන්න මට්ටම මොකද්ද කියලා කියන එක තමයි අහන එකෙන් වෙන්න. එතකොට ඒකේ දැන් අපි ප්‍රශ්නෙකට උත්තරයට වඩා අර තමන් ඉන්න මට්ටමට තමයි යම් දෙයක් කතා කරන්නේ. ඔබතුමා මේ කිව්වා ඔබතුමා ස්පර්ශය කියලා හිතන එක, ස්පර්ශ සම්පේ කියලා හිතන එක, ස්පර්ශ නිරෝධය කියලා හිතන එක. ඒකට ඒකත් එක්ක තමයි අපි කතා කරන්නේ. ස්පර්ශය කියනකොට මේ ඒක මතකයි නාම රූපයෙන් කියලාද කිව්වේ? මොකද්ද ස්පර්ශය
කියන්නේ? එහෙමයි. ස්පර්ශය කියලා කිව්වේ රූපය නාමයෙන් මේ අර දකින්න එක, නාමයෙන් විස්තර වෙන එක.
රූපය නාමයෙන් විස්තර වෙනවා. එතකොට දැන් එහෙම කියනකොටම මේ අපිට තමන් අහුවුත් රූපය කියන්නේ මොකද්ද, නාමය කියන්නේ මොකද්ද කියලා අදහස් ටිකක් එනවනේ. රූපය කියන්නේ සමහරට බෞද්ධ ස්වභාවය එළියේ තියෙන ස්වභාවය නේ. නාමය කියන්නේ අපේ හිතේ හැදෙන ස්වභාවය. ඉවුවත් නේ. එහෙම වගේ මොකක් හරි අදහසක් එනවනේ රූපමය ගතිය මොකද්ද, නාමය කියන ගතිය මොකද්ද කියලා. එතකොට ඒ දෙක සම්බන්ධ කරන එක ස්පර්ශය කියලා හිතෙනවා නේ.
එහෙම.
ඊළඟට ස්පර්ශ සමුදේ කියන්නේ අර ලේනගේ උදාහරණයක් ගත්තානේ. දැන් ලේන එක ගහනවා එනකොට ලේන කියලා දැනගන්න එකයි ඒක දැනගන්න මම හරි කන හරි මේ පැත්තේ කියලා දැනගන්න එකයි සමුදේ කියලා.
එහෙම.
නේද?
එහෙමයි.
එතන ඒ ඒ ඒක මට ටිකක් වැටහෙනවා මාදි. දැන් ඒ කියන්නේ සමුදය කියන එක හටගෙන තියෙන්නේ එතකොට ස්පර්ශයෙන් පස්සේ වගේ නේද? දැන් අර සාමාන්‍ය විදිහට හිතුවා. ඇහුණට පස්සේ නේද ওই ටික දැනගෙන තියෙන්නේ ලේනේ කියලා.
එහෙමයි. ඇහුණට පස්සේ ඇහුණට පස්සේ සකස් වෙන ආකාරය තමයි මම දරාගෙන ඉන්න විදිය. ඒ කියන්නේ මේ මේ ස්වરૂපයක් සකස් වෙන විදිහක් නැහැනේ. මේ ඇහිමක් විතරනේ තියුනේ. අර පින්තූරයක් සකස් වුනේ. පින්තූරයක් සකස් වුනේ ඒ පින්තූරේ විතර වීම සකස් වුනේ ඇහිමට
පස්සේ. අන්න
එහෙම.
ඇහිමට පස්සේ තමයි ලේන කියන පින්තූරේ සකස්
වෙන්නේ. එහෙමයි.
එහෙමයි. එතකොට ඔබතුමායි සමුදය කියන්නේ ඇත්තටම ඇසීමට සමුදයද නැත්නම් වෙන සමුදයක්?
මේ සමුදය කියන්නේ පින්තූරේ සකස් වෙච්ච ආකාරය.
ඔව්. ඇසීම සකස් වෙච්ච ආකාරය නෙවෙයි නේ.
නෑ, ඇසීම සකස් වෙච්ච ආකාරය. දැන් මට මේ ඇත්තටම ඒක මේ ඇසීම ගැන මතකයක්වත් ඉන්නේ නෑ. අර කෙලින්ම මතක් වෙන්නේ මේ ලේනයි මම මෙතන ඉන්නවායි කියන්නේ.
ඔව්.
ලේනයි ලී මම මෙතන.
ඔව්. එතකොට සමුදය කියලා කිව්වේ අර ලේනසකස් වීමේ සමුදේ මිසක ඇසීමේ සමුදේ නෙවෙයි නේ.
නෑ, ඇසීමේ සමුදේ නෙවෙයි.
ඔය හිතන්න තැනක් වන් දුන්නේ.
එහෙමයි.
සමුදය කියන්නේ මොකක් හරි එකක් හටගත් ආකාරය වගේ නේ නේද?
එහෙමයි. අර ඒ සකස් වීම ගැන ආපහු හිතනවා මේක කොහොමද සකස් වෙන්නේ කියලා. ඒ කියන්නේ ඇසීමක් මම එතනකොට තමයි
මේක කියනකොට ಜಾති දෙකක් තියෙනවා නේද? ඇසීම කියන එක එකක්. ලේනා කියන එක තව එකක් නේද?
එහෙමයි.
ඒකට ඇසීමේ සමුදයයි ලේනාගේ සමුදයයි කිව්වහම ඒ කරුණු දෙකක් නේ නේද?
එහෙමයි. ආ දැන් මේ දැන් බල දැන් මං බලන්නේ මේ අර සමුදේ බලනකොට ඇසීම ගැන නුවණින් දකිනවා. ඇසීම වුණා. එතකොට ඒ වුණාට ඇසීම වුණාට මෙහෙම මේ ලේනෙක්ගේ පින්තූරයක් සකස් වුණා.
ඒ කියන්නේ ඇසීමට අයිති නැති දෙයකුත් එතන සකස් වෙලා තියෙනවා.
සකස් වෙලා. ඇසීමට අයිති නැති එකක් සංස්කරණයක් මෙතන සිද්ධ වෙලා.
එතකොට එතකොට මම අහන ප්‍රශ්නේ තමයි දැන් ඔක ස්පර්ශ සමුදේ කිව්වහම ඇසීම කියන එකේ සමුදය කියන එකයි ලේනා ලේනෙක් ගැන දැනගත්ත එකේ සමුදය කියන කොටයි ඒ දෙකක් කතා කරන්න තියෙනවානේ නේ. දැන් පිළිබිඹු කරන්නේ
එහෙමයි.
අපි එකම තමයි ආයේ තව පොඩ්ඩක් බෙදුවොත් ඇසීම කියන එක පිළිතුරු මොකක් හරි ස්වභාවයක් ඇසීම කියන ස්වභාවය. ඒක ලේනෙක් ඉන්නව නැහැ ඕන පැත්තේ යනකොට ඇසීම නේ නේ.
එහෙනම්
ශබ්ද බව දැනගන්න ගැතියි කියලා එකමට කියමු දැන.
ඔව්.
එතකොට ඒක ඇසීම. හරි.
එතකොට
ඇසීම කියන එකෙත් ස්පර්ශයක් තියෙන්න ඕනනේ නේද? ලේන උපදින්න කලින් කියන්නේ.
එහෙනම් ඒක
කියලා දැනගැනීමක් තියෙන එක ඊට පස්සේනේ ඒක මොකද්ද කියලා හොයන්නේ නේ. එතකොට දෙවෙනි එකේදී වෙන්නේ ඇසීම නෙමෙයි ළඟට සිටීම වගේ නේ. දේනේ කියලා.
එහෙමයි.
එතකොට ඒ තව සිද්ධියක් වගේ නේද? තමයි මේ දෙක ගත්තී ඇත්තටම පස්සෙයි පස්ස සමුදයයි පස්ස නිරෝධයයි කියනකොට අපි එකක පස්සේ කතා කරනවා තව කරුණක පස්ස සමුදය නිරෝධය කතා කරනවා. එහෙම වුණත් ඒක ගැලපෙන්නේ නැහැ නේ. මේ හිතන ආකාරය ගැන තාම කියන්නේ දහමක් නෙමෙයි. අපි
එහෙමයි.
හරිනම් එක්ක ඇසීම හත්සේ නම් ඒකේ සමුදය හොයා ගන්න ඕන ඒකේ නිරෝධය හොයා ගන්න ඕන. එගෙන කියලා දැන ගැනීම හත්සේ නම් ඒකේ සමුදය හොයා ගන්න ඕන ඒකේ නිරෝධය හොයා ගන්න වෙනවා නේ. හොයනවා.
එහෙමයි. ඔව් දැන් ලේන කියන එක තමයි මම මේවා කරලා තියෙන්නේ. අර ඉස්සෙල්ලා එක ගැන මට ඒක අවබෝධයක් කොහොමද ඒක හිතන්න ඕන කියන එකත් පොඩි පැහැදිලි කරලා දෙන්න. අර ඇසීම ගැන මට ඒක එහෙමයි.
එකෙන් දැන් සීම ගැන නිමේ හොන්නේ ලේනෙක් ගහනවා කියලා දැනගත්තා දැන්. අන්න එළිය ලේනෙක්.
මේයි ඇසි.
ආ ඔව් ඒක දැනගෙන තියෙනවා. ඔව්.
ප්‍රකට වෙච්ච තැනින් ගියේ.
හරි. ඒකට ඉස්සෙල්ලා ප්‍රකට වෙලා තියෙන්නේ ලේනා. ඉස්සෙල්ලා හරි ඉතින් කතාව හරි කරමු අපි දැන්. හොයන්නේ ලේනෙක් කියලා දැනගත්තු සිද්ධිය.
එහෙමයි.
හුණා කියන සිද්ධිය තවත් කතාවක්.
එහෙමයි.
උනාහින්ද තමයි ලේනෙක් කියලා දැනගත්තේ. එහෙම සම්බන්ධයක් තියෙන පුළුවන්. එහෙනම් මේ සිද්ධිය ගන්නෙ මේ ලේනෙක් කියලා දැනගත්තු සිද්ධිය ගත්තොත් අර එහුණ මොකක් හරි සද්දය උදව් වෙලා ඒ සද්දය ආවේ කොහෙන්ද කියලා කල්පනා කරනකොට ඊළඟට ඒ විතරක් නෙමෙයි අපේ පරණ අධ්‍යක්ෂින් ටික ඇවිල්ලා ඔය සද්දේ නම් ඕන ලේනෙක් ගෙන්නේ ඇවිල්ලා දැන් එහුණ සද්දේ උදව් වෙලා ඔය ඔක්කොම එකතු කරගෙන තමයි ලේනෙක් කියන අදහස එන්නේ.
එහෙමයි.
එතකොට ඒ අදහසත් එතන බලන්න ඒ අදහස කොහෙද ඇති වෙන්නේ අපේ මනසේ නේද? සිතේ.
මනසේ. එහෙමයි.
එතකොට මනසට තමයි ධම්මාරම්මණයක් විදිහට ලේනෙක්ව දැర్శණය වෙන්නේ.
එහෙමයි.
ඇහැට පේනවා නෙවෙයිනේ.
පේනවා නෙවෙයි. එහෙම.
අපි ඇහෙනකොට අපේ මනසට නිදර්ශනය වෙන්නේ ලේනෙක්ගේ ඒ පින්තූරයක් හරි චිත්‍රයක් හරි ඒකේ තියෙන කොම ටික ලේනගේ ගති ටිකක් එක්කම ලේනා ඉන්නේ කොහෙද කියන එකත් එක්කම ඒ ස්වභාවෙත් එක්කම ඔක්කොම කරුණ ටික දැర్శණය වෙලා තියෙන්නේ يعني विद्यमान වෙන්නේ මනසට නේද?
එහෙම.
ඒ කියන්නේ ඇස් දෙක අහගෙන හිටියත් ওই ටික ඔහොමම පේනවන්නේ ලේනගේ විස්තරකෙත්.
එහෙනම්
මනසකාර මොනෝන ධම්මාරම්මණයක් කියන එක නේ.
එහෙමයි.
ඔව්. ඉතින් එතෙන්දි එකේ ගැටලුවක් නැහැ මොකද බුදුහාමුදුරෝ ඔය දැන්. ඔය සිද්ධි කියනකොට එක ආයතනයක් ගැන නෙමෙයි ආයතන 6ම බලන්න කියනවා. දැන් අනිත්‍ය කියන එක විස්තර කළොත් අසානිත්‍යයි කියලා නවත්ින්නේ නැහැ. අනානිත්‍යයි, ආසය අනිත්‍යයි, දිවානිත්‍යයි, කාය අනිත්‍යයි, මන අනිත්‍යයි කියලා හයම ගැන කියනවනේ. يعني හයම අනිත්‍යයි කිව්වා මිසක් එකක් අනිත්‍යයි කිව්වා නෙවෙයි. හරි. ඒ හයම බලන්න. ඒකට පැහැදිලි කරන්න. මනස අනිත්‍යයි. හරි. ඇයි මනස අනිත්‍යයි කියන්නේ? දැන් මනස ගැන හොයන්න. දැන් මනසක අරමුණ අරමුණ ධම්මාරම්මණයනේ ඔකනේ මන මන ආයතනය කියන්නේ. මන ධම්ම මනෝ විඤ්ඤාණ කියන කතාවනේ සිද්ධ වෙලා තියෙන්නේ. කියන්නේ අපිට ප්‍රකට වෙලා
තියෙන්නේ.
එහෙමයි. ඒ සිද්ධියේදී තමම මේ බතුමා ගෙනාවි දැන් මේක සීම කියනකොට කන සද්ද සෝත විඥාන වගේ දැන් ලේන ගැන දැන ගැනීම වෙනකොට මන ධම්ම මනෝ විඥාන
එහෙමයි.
ඒ කොයි සිද්ධිය හෙව්වත් මේ ධර්මතාවය එකමයි. ධර්මතාවය කියන්නේ පස්සේ පස්ස සම්පේ පස්ස නිරෝධය කියලා ඒ පරියායයක් කරත් නැත්නම් අර ඉස්සෙල්ලා කියලා අතීතේ අනාගතේ ඒ පච්චුප්පන්න ස්වභාවයේ මම ගත්තත් හයෙන් මොන පරියායෙන් බැලුවත් يعني මේ ඕන සිද්ධියක ඒ ධර්මතාවය එහෙමමයි.
එහෙමයි.
අකොට දැන් අර අහපු එකට ආවොත් පස්සය කියන එකයි පස්ස සමුදය කියන එකයි පස්ස නිරෝධය කියන එකයි.
එහෙමයි.
අපි දැනට අපි ගමු අපි ඉන්න මට්ටමේ දැන් පස්සේ කියන්නේ මොකද්ද? ලේන කියන අර ඔබතුමාගේ අභාසයෙන් කිව්වොත් අර නාමයයි රූපයයි සම්බන්ධ කිරීම කිව්වොත් ලේන එළියේ ඉන්නවා. අපේ හිතේ මොනවද නාම ධර්ම ටිකක් ඇති වුණා. දැන් ඔය දෙකේ ගැට ගැසීමක් වෙලා තියෙනවා.
එහෙනම්
එළියේ තියෙන භෞතික රූපයයි හිතේ ඇති වුණ ආදිතිවිලි ටිකයි සම්බන්ධ වෙලා තියෙනවා නේ. ඔය දැනගත්තේ එළියේ ඉන්න ලේනවමයි කියලා විශ්වාස කරන ගතියකට ඇවිල්ලා තියෙනවා. හරි.
එහෙම
ඒකම තව ටිකක් බලනකොට පේනවා දැන් බාහිරයක කිසිම සම්බන්ධයක් මේ හිතේ ඇති වුණ මනසාව ධර්මතාවයක් විතරනේ මෙතන සිද්ධුම් ඇස් එක වහගෙන හිටියත් ওই ටික ඔහොමම වෙනවා නේ.
එහෙම
අපට බාහිර ඉන්න ලේන කියන රූපේ බාහිර තියෙන රූපයක කිසිම සම්බන්ධයක් නැහැ නේද ඔය හිතේ ඇති වුණ එක?
නැහැ කිසිම සම්බන්ධයක් නැහැ.
දැන් ලේනෙක් නොහිටියත් ওই ටික ඔහොමම වෙන්න පුළුවන් නේ. අපි හිතමු උදාහරණයක් දෙදර දැන් රෙකෝඩ් කරපු සද්දයක් ඇහුණා කියලා.
එහෙම. ඒ
විදියට. දැන් අමරිට මේ ඉතින් මේ කතා කරනකොටත් මේ ලේනෙක් ඇහ ගන්නවා ඔයගලන්ට ඇහෙන්න පුළුවන් මේ. හරි. එතකොට එහෙම සද්දයක් ඇහෙනවා විතරනේ.
එහෙම.
ලේනෙක් හිටියද නැද්ද කියන එකක් එතෙන්ට අදාළ නැහැ. එහෙනම් මොකක් හරි විදිහට ලේනෙක් වගේ සත්‍යයක් ඔය රෙකෝඩින් එකේ ආවොත් නැත්නම් මේ කියනකොට ආවොත් ඒකට තනිකර හිතේ හැදෙන සංකල්ප ටිකක් විතරනේ ඔය දැනගෙන තියෙන්නේ
නේ.
එහෙනම් ඒකට කිසිම සම්බන්ධයක් නැහැ නේ මේ භෞතික රූපයක් තිබුණද නැද්ද කතා? නේ අදාළත්වයක් නැහැ නේ.
අදාළත්වයක් නැහැ.
එතකොට ඔක සම්පූර්ණයෙන්ම අපේ මට්ටමින් කිව්වොත් මානසික දෙයක් විතරයි. මම කියන්නේ හීනයක් දැක්කා විතරයි වගේ නේ. සමහරවිට හිතේ මේ විදිහේ සංකල්පයක් නැත්නම් ධම්මාරම්මණයක් ඇදිලා ඒක පේනනවා. ඒ පේන්නේ Tamanta විතරයි නේද?
එහෙම
වෙන කෙනෙක්ගේ හිතේ හැදුනේ අපිට පේන්නේ. ඒ වගේ
අපි ඒකට සංස්කරණයක් කියලා කිව්වොත් හරි.
සංස්කරණය කියලා අදහස් වෙන්නේ මොකද්ද?
ඒ කියන්නේ ඒ වෙනස
නැහැ. හැදුනක්
නෑ නෑ. සංස්කරණයක් කියන්නේ මගේ හිතේම සකස් වීම.
දැන් ඇත්තටම සංස්කරණය කියන්නේ ඔය මගේ හිතේම කියන කොටස නැතුව සකස් වීම.
සංස්කරණය. එහෙමයි.
ඒ සංස්කරණ විශේෂ අවස්ථාවක්මයි මගේ හිතේ කියන්නේ.
එහෙනම්
යන්නේ සංගමයේ සකස් වුණා කියන්නේ නේද?
හ්ම්.
තව ටිකක් විස්තර කර මොනවා හරි හේතු යෙදිලා එහෙනම් එහෙම සකස් වුණා කියලා කියන්න බලුවා ඉතින්. හැබැයි ඒක හිතේ වෙන්නත් පුළුවන් වෙන කොහේ හරි වෙන්නත් පුළුවන්. ඒ සංස්කරණ කියන අදහස ඒ සකස් වෙනවා වගේ නේද? ඔව්.
එහෙනම්
ඒක හිතේ විතරයි එළිය නෙවෙයි කියන කතාවට නෙවෙයි සංස්කරණය කියන්නේ මම මේක පොඩ්ඩක් මතක් කරගන්න.
එහෙම.
ඒක වෙන ධර්මතාවයක්. ඒකට කියන්නේ සංස්කරණය නෙවෙයි නේ. අකස් වෙන ගතියට තමයි. හිතේ වෙන්න පුළුවන්, එළිය වෙන්න පුළුවන්, කොහේ හරි අකස් වෙනවා නම් ඒක සංස්කරණයක් නේ.
එහෙමයි.
අකස් වෙන ස්වභාවය සංස්කරණය. දැන් මේ මං මේ භාෂා අර්ථයක යන්නේ අපි සාමාන්‍ය ව්‍යවහාර කරන. කොට ඒ අර්ථෙන් අපි බුදුහාමුදුරුවෝ කියන අර්ථෙත් මතු කරගන්න ඕන. හැබැයි ඉස්සෙල්ලා අපි භාෂාවේ අර්ථේවත් මොකද්ද මේ කතා කරන්නේ කියන තැන අපි දැනගන්න ඕනේ. අපි අදහස් කරන එක. ඒක අපි අදහස් කරන එකේ ඉන්න දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඉතර වෙන දහම. හරි. අපිට ආපු අදහසක් ඒ අදහසක් ආව නම් අපි කියනවා නේ ඒක මතනේ හම්බ වුණා. ඒ ඉතර වෙනටත් තමයි බුදුහාමුදුරුවෝ මතු කරන්නේ. කොට දැන් පස්සේ කියන එකට අපිට අදහසක් තියෙනවා නේද සිද්ධි ටිකේ සම්බන්ධ හරි දැන් අජ්ජත්තේයි බහිද්දේයි විඥානේ කියන තුනේ සම්බන්ධයේ වගේ තමයි මේ පස්සේ කියන්නේ නේද එහෙමත් පැහැදිලි කිරීම තියෙනවා අජ්ජත්තේ කාන්තේ බහිද්දේ කාන්තේ විඥාන මැජ්ජේ කියලා එතනම තියෙනවානේ තවත් පැත්තකින් කිව්වොත් තව පරියන්කින්
එහෙම.
එතකොට ඔන්න ඔය ස්පර්ශය. දැන් ඔය ස්පර්ශයේ සමුදය මොකද්ද කියලා අහුවොත් දැන් කොහොමද කියන්නේ? දැන් මම මේ කතා කරන්නේ ලේනෙක් කියලා දැනගත්තා. සිද්ධිය.
එහෙමයි.
ස්පර්ශයක් වෙලානේ.
එහෙමයි.
ඒ දැන් ස්පර්ශය මොකද්ද? ස්පර්ශ සමුදය. ඒක කියන්නේ මොකද්ද කියන අසල ස්පර්ශේකාන්තය ස්පර්ශ සමුදේ කවාන්තය ස්පර්ශ නිරෝධය නේද
එහෙමයි
ඉතින් ඕකෙදී ඔය තුන දර්ශනයේදී අවබෝධ වෙනවා කියන්නේ ස්පර්ශය මොකක්ද කියලා විමසගෙන යනකොට ඒක විස්තර කරන්න පුළුවන් විදි ටිකක් තමයි ඒක ස්පර්ශය පිළිසිඳ දකිනකොට ඒකට දෙන්න පුළුවන් විග්‍රහය. يعني වචන ටිකක් ඒක විස්තර කළා. ස්පර්ශයේ ඇත්ත ස්වභාවය. ඈ. අපට ඒ ඇත්ත ඇති හැටි දකිනකොට අර ස්පර්ශයේ අන්තය සමුදේ සවාන්තය. නිරෝධයේ මැද හැබැයි නැත තවරෙන්නත් දැන්. මැජේ මාර්ගානලීසති. කියන්නේ ස්පර්ශ නිරෝධය මේකයි කියලා අපිට හම්බ වුණා නම් තවරෙනවද නැද්ද?
හම්බුණා නම් තවරෙන්නේ
නැහැ. තමයි ස්පර්ශ නිරෝධය මේකයි කියලා අපිට විස්තර කරන්න අදහසක් ආවන.
ඔව්.
අට දෙයක් හම්බ වෙලා. ඒ එතකොට ස්පර්ශයෙන් ඈතර වෙලාද ස්පර්ශය ලැබිලා
ස්පර්ශ නිරෝධය
එන්න මේකටයි ස්පර්ශ නිරෝධය කියන්නේ කියලා අපිට කියන්න පුළුවන් එතකොට මට
අදන්න ඕවා
එතකොට ඈතර වෙලා නෙමෙයි ඒකෙම තවරිලා ඒක ලැබගෙන කියන්නේ ඒකට තමයි අපිට අර්ථයක් එනකොට හැබැයි අපි එහෙම කියලා මේක හොයන් නැතුව ඉන්න නෙවෙයි.
එහෙමද?
දැන් ඒක පැත්තකින් කියන්න ආයි අපි යමු ඒ කියන්නේ ලෝකෙටයි පිටින් ස්පර්ශය කියන්නේ මොකද්ද කියලා හම්බ වුණා. ඒක මොකක් හරි විදිහකට සාකච්ඡා වෙනවා. ඊළඟට මොකද්ද? ඒකේ නිරෝධය කියලා මොකද්ද අදහස් කරන්නේ? සාමාන්‍ය අර්ථය.
නිරෝධය
දැනගත්තා
ඉතින් නිරෝධය කියලා හිතන්නේ මොකක්ද? නිරෝධය කියන්නේ මේ අනිත්‍යභාවය. ඒ කියන්නේ හිම සකස් වෙන්න හේතුවකුත් නැතුව මේ සකස් වීම. ඒ කියන්නේ ඒක තියෙන එකක් නෙවෙයි. ඒක මේ
තියෙන එකක් නෙවෙයි. හැබැයි සකස් වෙනවා.
තියෙන ඒක සකස් වීමක් මිසක් ඒක මේ අර ඒක ඇත කියලා අර කන්නාඩියෙන් දැන් මගේ රූපේ දැක්කාම ඒක මට ඒක පේනවා කියන්නත් බෑ ඒ තියෙන එකක් නෑ කියන්නත් බැරි ස්වභාවයක් ගන්න ඒ වගේ
ඒ පිළිමිබුවක් සකස් වෙනවා ප්‍රතිවිඳයක්
ඔව් ඒ පිළිමිබුව මේ එතන ඒ පිළිමිබුවේ ඇත කියන්නත් බෑ කෙනෙක් ඒකේ නැත කියන්නත් බැරිව දකින්න ස්වභාවය.
එතකොට අර ඉස්සෙල්ලා කිව්වා ඒ ඉබේ නෙමෙයි ඒ දිමිබෝ හැදෙන්න හේතු යෙදෙන හින්දා එහෙම සකස් වෙනවා.
ඒ ප්‍රී හැදෙනව. ඔව්.
හේතු යෙදෙන හින්දා සකස් වෙනවා. හේතුවක් නැතුව සකස් වෙනවා නෙවෙයි.
එහෙමයි.
ඔව්. දැන් හිතේ ධර්මතාවය මතේ අරමුණු වෙන ධර්මතාවයක් සකස් වෙන්න හේතු යෙදෙන හින්දා එහෙම සකස් වෙනවා.
හරි. එහෙමයි. එහෙමයි.
ඒකෙන්දි හේතුවක් නැතුව සකස් වෙනවා කියන්නේ නැහැ. සකස් වෙන හේතු යෙදෙන හින්දා ඒක සකස් වෙනවා.
ඔව් ඔව් ඔව්
කොට දැන් හැබැයි දැන් අපි දන්නවා ඔය දැන් හිතේ සකස් වුණ එකම ඉස්සෙල්ලා තියෙන්නේ ඒක වෙන කෙනෙකුට පේන්නේ නැහැ නේ මගේ
හිතේ සකස්
වුණ එක ඔබතුමාට පේන්නේ නැහැ ඔබතුමාගේ හිතේ සකස් වුණ එක මට දැකෙන්නේ ඒක ගෝචර වෙලා තියෙන්නේ මනසට විතරයි එක ගෝචර වෙලා තියෙන්නේ මනසට විතරයි. වෙන කෙනෙක්ගේ හිතට ඕක දෙන්නේ
නැහැ. එහෙමයි.
වෙන කෙනෙක්ගේ හිතට ඕක දෙන්නේ
නැහැ. එහෙමයි.
ඊළඟට ඒක තව ටිකක් හිතන්න පුළුවන් අපේ මෑහට ඕක පේනවා.
ඒක
හරියට වන්නල ඉන හේන දැනගන්න. දෙක ඇරියොත් ඒක පේනවා.
නැහැ.
ඉතිපේ හදුන එක පේන්නේ අපිට ඕන ඒක තියනවද නැද්ද කියලා එහෙන් බලන්න පුළුවන්. හරි.
එහෙමයි.
අය වගේ එකක් තියනවද නැද්ද කියලා බලනවා මිස ඒකම බලන්නත් බෑ නේද?
ඒකම බලන්නත් බෑ එහෙමයි.
ඒකට ඒක හැට පේන්නේත් නැහැ.
නෝ අපි මේ ඇත්තටම ඒක මේ මනසින් දැක්කට මේ ඒක අපි ඇහෙන් දැක්කා වගේ තමයි අපි අර අර අපිට ප්‍රකට වෙන්නේ.
අන්න අපිට ප්‍රකට වෙන්නේ ඇහෙන් දකිනවා කියලා. හැබැයි නුවණින් බලනකොට ඇහැට පේන්නේ නැහැ නේද?
ඇහැට පේන්නේ නැහැ එහෙම.
ඔව්. අන්න ඒ ගතිය තමයි දැන් අපි හීනෙක ඉති හීනෙ බව දන්නේ නැත්නම්
ඒක
ඇත්තනේ.
එහෙම.
හීන දකින වෙලාවට ඒක ඇත්තනේ නේද? ඒක බොරුවක් කියලා අපි දන්නේ නැහැ.
දන්නේ නැහැ.
එක දැනගන්නේ කොයි වෙලාවෙ හරි අපිට නුවණක් එන්න ඕන මේ නිදාගෙන නෙමෙයි හිටියේ කියලා අර ඇහැරෙන වෙලාවට තමයි ඒ නුවණ එන්නේ අවදි වෙන
වෙලාවට.
එහෙනම් පීනේ දකින වෙලාවේදී ඒක සාමාන්‍ය ජීවිතේ. ඒක ඇත්ත වෙලා. පීනේ කියලා දන්නේ. හරි. එතකොට ඔන්න ඕක අපිට මනසට අරමුණු වෙන වෙලාවේදී අපිට ඕක ඇත්ත ලේනෙක් වගේ තමයි පේන්නේ. හරි අපි මේක මනසේ සකස් වීමක් කියන තැන සිහිය නුවණ නැහැනේ.
එහෙමයි.
එතකම ලේනෙක් කෑ ගන්නවා. ඒ ලේන ගැන විස්තරෙත් දන්නවා, කෑ ගන්න හැටිත් දන්නවා. ඒක මට ඇහෙන හැටිත් දන්නවා. වෙන කෙනෙකුටත් ඇහුනොත් ඔහොම ඇහෙනවා කියලා එහෙමත් දන්නවා නේද? ඒත්ෙන් දිහිතන්නේ නැහැ. ඒක සද්දේ මම විතරයි ඇහෙන්නේ කියලා තව කෙනෙක් හිටියොත් එයාටත් ඇහෙනවා. මේ මෙහෙම ඊලේනගේ රූපේ පේන එක තව කෙනෙක්ටත් පේනවා. එහෙම එහෙමනේ. ඒකයි මං කිව්වේ ඒක ඇත්ත වෙලා කියලා. හ්ම්? ඒක සජීව වෙලා. හ්ම්? ඒක දැන් අපි සකස් වීමක් කියන මේ හිතේ සකස් වීම තමා සුලින්මනේ ඕක සකස් උනේ කියලා එහෙම පේන්නේ නැහනේ. මට විතරක් මම විතරක් හදලා මම විතරක් බලන එකක් කියලා ඒව පේන්නේ
නැහනේ.
වෙන කෙනෙකුට ඔය විදිහටම අත්දකින්නවා කියන තැන නින්නේ. ඒක සජීව වෙලා ලෝකයක් කරගෙන නේ. ඇත්ත කරගෙන. හ්ම්. වෙයි දැන් අපි නුවණින් බලනකොට පේනවා එහෙම සිද්ධියක් නෙවෙයි කියලා නේ. දැන් ටික හිතලා බලනකොට එක ඊන මාත්‍රයක් විතරයි. වෙන කිසිම කෙනෙකුට අත්දකින්න බෑ. මටවත් මගේ ඇහෙන් අත්දකින්න බෑ.
හරි.
ඒ කියන්නේ හිතෙන් සකස් කරලා හිතටම අරමුණු වුණ ස්වභාවයක් විතරයි නේ. ඒ දැනගත්තු ස්වභාවය. දැන් අර මොකක්ද අනිත්‍ය කියලා කිව්වේ?
අනිත්‍ය කිව්වේ මේ අර දැන් ලේනා මේ දැන් ලේනෙක් සකස් වෙන්න හේතුවක් නැහැ. ඒ වුණාට ලේනෙක් සකස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ මේ ඔය මගේ හිතේ සකස් වෙච්ච ලේනා සකස් වෙන්න හේතුවක් නැහැ. හැබැයි ඒක සකස් වෙලා තියෙනවා සංස්කෘත. ඒක සකස් වෙලා පෙනීමක් තියෙනවා. ඉතින් ඒක හන්දයි ඒක අනිත්‍ය. ඒ
කියන්නේ එළිය සකස් වෙන්න විදිහක් නැහැ.
හිතේ සකස් වෙන්න නෑ. හිතේ සකස් වෙලා තියෙනවා. එළිය තියෙනවා කියලා මේ අර ප්‍රකට වෙන ගතිය ඒක අනිත්‍යයි. ඒ කියන්නේ ඒක
අනහරි. ඔය අනිත්‍යයි කිව්වේ එළිය තියනවා කියලා පිළිගන්නේ. නැත්තම් වෙන කාටවත් දෙන්න තියෙන භෞතික රූපයක් කියන ඒ ගතිය මොහතකටවත් පිහිටන්න බෑනේ. ඔබ තමයි වන්නේ මොනවාරේ අර වතුරේ ඉන්න බල්ලා වගේ කියලා මං කියන්නේ.
එහෙමයි.
බල්ලට වතුරේ බල්ලෙක් සිටියට වෙන කාටවත් ඒක පිහිටන්නේ නෑ. එයාටවත් ඒක පිළිගන්නේ නැ නුවණ ආපු දවසට. මොඩකම් කියන කම් තමයි මේ ඒ වතුරේ බල්ලෙක් ඉන්නවා කියන ගතිය යෙදෙන්නේ. හරි. ඇත්ත ලෝකයක් නැත්නම් භෞතික ලෝකයක් කියන මත්තම මොඩකම එක තමයි එතන යෙදෙන්නේ නේ. නොදන්න. ඇත්ත නොදන්න කම එක තමයි මේ ලෝකේ බාර ගන්න. ආරගෙන තමයි ඒකේ දැසගත්තා කියන්නේ ඒක පිහිටෙව්වා නිත්‍ය කළා. නිත්‍ය සංඥාවෙන් ගත්තා ඇත කියලා ගත්තා නේ.
දැන්
මේ ඇත කියන එක දැන් වැරද්දක් නේ යෙදෙන්නේ නැහැ නේද මේ මේ ඇත්ත දකින්නකොට.
එහෙමයි. මේ ඒ කියන්නේ මෝඩකම තියෙනවා නම් එහෙම සකස් වීමක් තියෙනවා. මෝඩකම නැත්තම් ඒක තියෙනවද නැද්ද කියලා කතාවක්වත් නැහැ. ඒකට
ඔව් එහෙම හොයන්නවත් හිතෙන්නේ නැහැ නේ මේ එළියේ තියන අතර
එහෙම හොයන්න මොකද
නෝ අපි දැන් හීනයක් කියලා දැනගත්තු ගමන් ආයේ ඕක එළියේ තියනවද නැද්ද කියන කතාවකටවත් යන්නේ නැහැ නේ අපි හීනේ බව
දන්නවා
ඒ නොදන්න සාක්කම තමයි ඒකේ දැසගෙන ඒක හොයන්න යන්නේ නේද
එහෙම
ඒ දැන ගැනීම එක කිසිම විදිහකට අර පිටවන්න විදියක්
නැහැ.
තයි කියලා කතා කරන්න බෑ. තයි කියලා කතා කරන්න බෑ වගේ මේ ඇතයි කියන අදහසකුත් කතා කරන්න බැරි වෙනවා නේද?
ඔව් ඒක අදාළ නැහැ ඒක.
දැන් ඒක තව විදිහට කිව්වොත් අපිට ඇහැරලා ඒක තියනවද නැද්ද කියලා එළියෙන් හොයන්න අවශ්‍යතාවයක් නැහැ. නැහැ
නැහැ.
ඒ කියන්නේ ඒක ගැන දැන් කතා කරන්නම හේතුවක් නැහැ නේ.
එහෙමයි. කතා කරන්නම හේතුවක්
නැහැ. ඊන මාත්‍රයක් කියනකොටම අපිට ඊන කියන අදහස තියනවනේ ඒක කිසිම කෙනෙකුට බලන්න බැරි කවදාවත් අත්දකින්න බැරි කියන මට්ටමට ඇවිල්ලා නේ ඒකනේ ඊන කියන්නේ.
එහෙමයි. එහෙමයි.
එතකොට මේක කිසිම පිහිටීමක් නැහැ නේ.
එහෙමයි.
දැන් එහෙම නොවුනනම් එහෙම අපි ප්‍රශ්නක් දීලාමයි ඕක තියනවද නැද්ද කතාවට යන්නේ.
එහෙම.
දැන් තියනවද නැද්ද කතාවක් කියෙදෙන්නේ නැහැ.
කියෙදෙන්නේ නැහැ. මොඩකම තිබුණොත් තමයි එහෙම යෙදෙන්නේ.
මොඩකම තිබුණොත් තමයි. එහෙම දැන් ඕක තියනවද නැද්ද කියලා කතා කරන්න හරි ඕක ගැන හිතන්න හරියන්නේ මොඩකම මතනේ.
මොඩකම මත.
අන්න බලන්න දැන් ඒක ටිකක් අර ඔය දැන් දැනගත්තු සිද්ධිය කියන එක ටිකක් අපි හොයාගෙන යනකොට ඔය ගැන නිකන් පොඩ්ඩක් හරි හොයන්න යනවා කියන්නේ මොඩකම.
එහෙම.
ඒ කියන්නේ පිටීමක් දීලා. නිත්‍ය ප්‍රඥාවෙන් අරගෙන. ඈ.
එහෙම.
දැන් අනිත්‍ය බව කියනකොට නිකන් අර කතා කරන්නවත් බෑ නේද? යෙදෙන්නෙම නෑ නේද? අදාළත්වයක්
යෙදෙන්නේ නෑ. එහෙම.
අන්න ඒ දැන් කිසිම අදහසක් දෙන්න පුළුවන් ද එතකොට මේ නේන කියන කතාව? නෑ
කිසිම. ඔව්. කිසිම අදහසක් දෙන්න බෑ අර. මේ කණ්ණාඩියෙන් දකිනකොට ඒක ඇතනක කතාවක් එන්නේ නෑ වගේ.
ඒක ප්‍රතිබිම්බයක් වගේ තමයි ඉතර. ඒ ආයේ ඒ ප්‍රතිබිම්බේ විස්තර කරන්න මේක මොකද්ද ඕක මොන වගේද ලස්සනද කැතද අල්ලන්න පුළුවන්ද දුරද ළඟද ඔය මොකක්වත් නැහැ. ඒව ගැන කතා කරන්නේම නිකන් මෝඩකමට වගේ නේ.
එහෙමයි.
ඉතුවත් මෝඩකමට නේ.
එහෙමයි.
ඒක ගැන දැන් බොහෝත්ම ඒක කියලා කියන්නවත් බැරි මට්ටමට යෙදෙන්නේ
නැහැ නේ.
එතකොට දැන් ප්‍රතිබිම්බ වෙන් කරගෙන මේක මේකයි මේක මේකයි කියලා එහෙම වෙන් කිරීමක් අවශ්‍ය නැහැ නේ. ප්‍රතිබිම්බේ මොකද්ද කියන්නේ? ප්‍රතිබිම්බ ස්වභාවය දැක්.
එහෙමයි.
ප්‍රතිබිම්බ ස්වභාවය දැක්කට පස්සේ ප්‍රතිබිම්බේ ඇතුලේ තියෙන ඒ විස්තර වැඩක් නැහැ. හොයන්න අවශ්‍යතාවයක් නැහැ.
නැහැ.
ඇත්තවට හීනයක්. හීනයක් කියලා දැක්කට පස්සේ කියන්නේ හීනේ අර්ථයෙන් දැක්කොත් ආයේ ඒක ගැන කතාවක්
නැහැ.
ඒ දැන් අන්නේ එහෙමවත් තේදීම නැති එකකට නේද අපි දැන් ඇත්ත කියලා අර පිහිටීමක් දීලා තියෙන්නේ.
එහෙමයි.
ලේන කියනකොටම අපිට අදහස් දලාගෙන ඇවිල්ලා ඌ මේ වගේ නෙමෙයි. මයි ඕක නපුරුසසෙක් නෙමෙයි හොඳ සතෙක් අහිංසකලා සතෙක් ගන්න ටිකක් දෙන්න ඕන අරව මේව මොනවා හරි හොඳ පැත්තෙන් වෙන්නත් පුළුවන් නරක පැත්තෙන් වෙන්නත් පුළුවන් මොනවා හරි අදහස් ගලාගෙන
එන්නේ
ගලාගෙන එන්නේ ඒක බාරගත්තු නිසානේ.
ඒක තමයි බාරගත්තු
සජීව බව නැත්නම් තාත්තික බව දීලා ස්වභාවයක් අරගෙන අපි චිත්‍රපටියක් බලනකොට වුණත් ඒක ටෙලි ඩ්‍රාමාවක් වෙන්න පුළුවන් මොකක් හරි බලනකොට ඔය නිවුස් එකක් අහනවා වෙන්න පුළුවන් ඒකේ ඇත්ත බවක් දුන්නොත් නේද ඊට පස්සෙන් යන්න පුළුවන්.
එහෙමයි.
දැන් ඔන්න බලන්න මේක ඇසීමක් විතරක් වුණා නම් ඔය කිසිම අර්ථයක් එනවද? විස්තර එකක්වත්
එන්නේ නැහැ.
හැබැයි අපි ඉන්න ජීවත් වෙන මට්ටමේදී අපිට අර්ථ ඇවිල්ලා ලෝකේ හැදලා ඉවරයි. එනකට දැන් මේක ඇත්ත දැක්කනම් ඒක එතනින්ම ඒක පිහිටන්නේ නැහැ නේ. පිහිටීමක් දෙන්න බැහැ නේ.
ඔව් දැන් අර අපි ඉන්න මට්ටමක දැන් මම ඉන්න මට්ටමට ඉස්සෙල්ලා පිහිටීමක් දීලා ඊට පස්සේ නුවණින් බලනකොට තේරෙනවා ඒක මෝඩකමට ගත්ත එක.
ඔව්. මෝඩකමට නේද ගත්තේ?
මෝඩකමට ගත්තේ කියලා.
ඔව්. ඔව්. ඒක නිකන් දැන් ඔන්න බල්ලා වතුරට ඉදුණ ගමන් ඌට බල්ලෙක් ඉන්නවා කියලා හිතිලා බුරනවා. දැන් අපිට දැන් බල්ලාගේ මෝඩකමනේ
පේන්නේ.
එහෙනම් ඌ වතුරේ ඉන්න බල්ලෙක් කොහෙ පේන්නේ නැහැ නේ. අපිට පේන්නේ ගොඩ ඉන්න බල්ලාගේ මෝඩකම නේ.
එහෙනම්
අතුරේ බල්ලෙක් ගැන අපිට හිතන්නවත් අවශ්‍යතාවයක් නැහැ.
නෑ.
මොඩකමයි. නොදන්න කම.
එහෙමයි.
දැන් එහෙනම් ලෝකයක් නැහැ නේ. නොදන්න කම තියෙනකන් ඉතින් ඒ ලෝකේ ගැන කතා කරන්න පුළුවන්. දැන් ලෝකේ ගැන දැන් බල්ලා වතුරේ ඉන්න බල්ලා ගැන මොනවා හරි කතා කරනවා නම් අපිට ආයේ බල්ලා වතුරේ බල්ලාගේ විස්තර අදාළ නැහැ. මේ මොඩකමමනේ කියන එක නේ.
එහෙමයි.
ඔය බලන්නකම කියන එක විතරදිම තියෙන්නේ. එතනින් එහාට අර අහපු ප්‍රශ්නෙට ඔය බල්ලා හොඳ බල්ලෙක්ද නරක බල්ලෙක්ද කියන එකට උත්තරයක්වත් දෙන්න අපිට අවශ්‍යතාවයක් තියෙනවා.
නෑ, නෑ.
නෑ. ඒකට ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි අපි දෙන්න ඕන බල්ලගේ මෝඩකමට තමයි උත්තරේ දෙන්න ඕන. එයා හිතන ආකාරයට තමයි උත්තරේ දෙන්න ඕන. ඒ ආකාරي ඒ තියෙන වැරද්ද පේන විදිහට තමයි එයාට උත්තරයක් දෙනවා නම් දෙන්න ඕන. එයා තාම බොද කරවන්නවා. අරකට ඇත්තද නැද්ද කියලා අහන එකට ඔව්ද නැද්ද කියන උත්තරේ නෙමෙයි දෙන්නේ. ඒකයි අර හිතන ආකාරයේ මානසික තත්ත්වයට උත්තරේ දෙනවා මිස අහන ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි
දෙන්නේ.
ඒක අපේ වචන වලින් නෙමෙයි මේක ගන්න එන හැඟීමයි. දැන් ඔන්න දැන් ඔහම යනකොට දැන් අත්ත නිරෝධය කියන එක තේරුම් ගත්තොත් අපේයි පත්ත සමුදේයි කියපු දෙකට දැන් මොකද වෙන්නේ? ඒක තනිකර අන්ත කියලා පේනවනේ.
පේනවා එහෙම.
ඒ මොඩකම මතමයි කතා කරන්නේ කියන එක පේනව නේද? සත්‍ය කියන්නේ මොකක්දයි පත්ත සමුදේ කියන්නේ මොකක්ද? දැන් ඔන්න පත්තේ කියන එකේ ලැබ ගැනීමක් තියෙනවා.
නෑ.
නෑ ඉතින් මේක ඒක අදාළම නෑ. ඒ කියන්නේ යෙදෙන්නේ නෑ. නලිප්පති ගතිය. අපිට ඒ ගැන කිසිම අදහසක් ආව නම් වැරදි කියන එක නේද
පේන්නේ.
දැන් අපි නිකමට බල්ලගේ ප්‍රමාණයෙන් ගත්තොත් ඉවසුරේ ඉන්න බල්ලා ගැන මොන විස්තරේ දුන්නත් මෙයාගේ මෝඩකමම නෙපෙන්නේ. විස්තරයක් එන්නේ නැති තත්ත්වයක આવුත් නේද අවබෝධ වුණා කියන්නේ.
එහෙම.
කිසිම මාර්ථයක් දෙනවා නම් එයා ඒක ලැබගෙන ඉස්සරහ අරගෙන බැසගෙන. එතකොට එයා තම ඒක ගැන කතා කරනවා විදිහක් යෙදෙන්නේ නැතිකොට එදාට නේද නුවණ පහළ වෙලා
තියෙන්නේ.
එහෙම. අනේ ඒ වගේ තමයි නලිප්පති කියන එක.
එහෙම.
දැන් අපිට පස්සේ ගැන අදහස් තියෙනකන් ඕක ගැන කතා කරන්න පුළුවන්. ආ පස්සේ කියන්නේ මේකයි සමුදේ කියන්නේ මේකයි නිරෝධය කියන්නේ මේකයි. දැන් ඔන්න ඔතන බලන්න පස්ස නිරෝධය කියන එකට අදහසක් ආව නම් තාම ඒක ලැබගෙන නේද? ඒක ගැන කතා කරනවා නේද? ඒක බාර අරගෙන නේද? දැසගෙන නේද? දැන් මේ බුදුහාමුදුරු පෙන්නන්නේ ඊතර වී.
වෙන
පහළ වෙනකොට මේ නිරෝධය කියන්නේ මේකයි කියලා කියන්න වෙනවද?
ඔව් කියන්න ඕනේ.
ඔව් කියනවා නම් තාම ඒක එතර වෙලා නැහැ. ඒක ලැබගෙන කියන්නේ. ඔව්.
එහෙම.
ඒ එහෙම අදහසක් තිබුණත් ඔන්න තර්කවලට යන්න පුළුවන්. නෑ නෑ. ඕක නෙමෙයි මේ කියන්නේ මේකයි කියලා ඔන්න දෙන්නෙක් ඇවිල්ලා වාද එනවා. ඒ ධර්මයේ තියෙන ඒ ස්වභාවය තමයි මේක දකින්න කිසිම වාදයක් නැති වෙනවා. හැබැයි ඔතන අපිට වරදින තැන තමයි ඔය කියන්නේ පස්සේ කියලා දෙයක් නැහෙනේ කියන අන්න ඒක දෘෂ්ටිය. එතෙන්ට යන්නත්
බැහැ.
පස්සේ කියලා එකක් නැහැ කියන්නේ නැත කියනකොටම ආයේ පස්සේ කියන එක හදාගෙන ඉවර. ඔය කියන්නේ මම නැති බවනේ කියනකොට මම හදාගෙන ඉවර. එහෙම නෙමෙයි මේ. අනිත්‍ය සංකේය අර අනිත්‍ය තුලින්ම අනිත්‍ය ස්වභාවයම පේනවා. ඒ කියන්නේ ආයේ මොහතකටවත් නිත්‍ය කරන්න විදිහක් නැහැ. කතා කරන්නත් විදිහක්
නැහැ.
ඒක හැබැයි අනිත්‍ය නිකන් දකින්න බෑ. පස්සේ අනිත්‍ය ස්වභාවය. කියන්නේ නිරෝධ ස්වභාවය කියන්නේ අනිත්‍ය ස්වභාවය. ඒකට පස්සේ ඉපදිලා නැහැ. ඒ කියන්නේ ගියත් අනිත්‍ය ස්වභාවය නෙවි. හැබැයි ඒක වචන වලින් කියන්න ගියොත් කියන්න වෙන්නේ ඒකම තමයි. ඒ ඉපදිච්ච නැති එකක් උපද්දගෙනනේ කියලා තමයි කියන්නේ. ඒක ගන්න පුළුවන් දෙවිදිහක් තියෙනවා ඒක. අර වචනාර්ථෙන් ගන්නකොට දෘෂ්ටියකට යනවා. ඥානයකට එනකොට ඉතර වෙනවා.
එහෙමයි.
හරි. ඒක හරි සියුම් මේක ඒ කියන්නේ කර විමසන්නේ නැතුව ගන්න ගියොත් දෘෂ්ටිගත වෙනවා. විමසීම තුළ ප්‍රශ්න කිරීම තුළ මේ ඒක හොයලා කියන්නේ අර්ථයක් එන්නේම නැණි මේකට. කිසිම විදිහකට අදහසක් දෙන්න බැහැනේ කියන පැත්තට යනවා මේක විනසනකොට ප්‍රශ්න කරන. කෙසේද මේ? එතකොට රූපය මොකද්ද කියන එක නෙමෙයි. කෙසේද රූපේ ඉති රූපං? මෙසේ ඊ රූපය. වතුරේ ඉන්න බල්ලා මොකද්ද කියන එක නෙමෙයි. මෙසේ ඊ වතුරේ ඉන්න බල්ලා කියලා කියන්න පුළුවන්. මෙසේ. මෝඩකම මත. මෝඩකම මත ඔක ගැන කතා කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. බැයි වෙනම ඒක ගැන මොනවම හරි අදහසක් එනවා කියන්නේ දෘෂ්ටිය. හිතනවා නිකන්
පැහැදිලි පැහැදිලි ડોક્ટર පැහැදිලි ගක් හොඳට ඔබතුමා එක පැහැදිලි කරා. මට මේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක මේ අනිත් අයට අවස්ථාව දීලා වෙලාව තිබුණොත් මම අහන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. කකාට හරි මේ කියපු දේ ගැනම නම් හරි තියෙනවද අදහසක්? දැන් මේ කියද්දිත් අපිට මේක වැටහෙනවා කියන තැන එතනත් ගැටලුවක් තියෙනවා. ඒක වැටහෙන්නේ කාටද, වැටහුනේ මොකද්ද කියන පැති ටිකක් බලන්න වෙනවා. ඒ වුණාට දැන් අපි අර හැම සිද්ධියම අර අනිත්‍ය කියනකොට මොකද්ද නිකන් අර අපි හිතන් හිටිය මේකට සිද්ධ වෙන දෙයක් නෙවෙයි අනිත්‍ය කියන්නේ. ඒකෙම ඊතර වෙන දර්ශනයයි එන්න ඕන අනිත්‍යත් එක්ක. ඒක ඊතර වීම විස්තර කිරීම තමයි අනිත්‍ය. ඔව් අමන්න ඔබතුමාගේ ඊළඟ එකත් නේද යමු කරන්නේ.
ඔව් මම සූත්‍රයක් දැක්කා. මේ සූත්‍රේ නම මේ කුසල සීල මත්ති සූත්‍රය කියලා. ඒක මේතර මේ මේකදී අහන්න සුදුසුද? අර මේක ටිකක් අර ලෝකෝත්තර පැත්තට යන ප්‍රශ්නයක් උත් නෙවෙයි. හැබැයි මේක මේ කුසල සීල මත්ති සූත්‍රය. ඒකේ එතනදී මේ ස්වාමින් වහන්සේ නමක් බුදුහාමුදුරන්ගෙන් අහනවා මේ සීලය මොකටද කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා, දේශනා කරනවා මේ සීලේ පසුතැවිලි නොවීමට කියලා. පසුතැවිලි නොවීම මොකටද කියලා අහුවාම මේ ප්‍රමෝදයට කියනවා. ප්‍රමෝදය මොකටද කියලා, මොකද්ද ඒකට ඒකේ ලාභය කියලා අහුවාම ප්‍රීතිය කියනවා. ප්‍රීතිය මොකටද කියලා අහුවාම සංසිඳීම කියනවා. සංසිඳීම කියන එක මොකටද කියලා අහුවාම සැපය කියනවා. සැපේ මොකටද කියලා අහුවාම කියනවා ඒකෙන් සිත එකග වෙනවා. එකග වෙලා විදර්ශනා ඥානය ලැබෙනවා කියලා. සාමාන්‍ය විදර්ශනා ඥානය. ඊට පස්සේ ඒක මොකටද කියලා අහුවාම බලවත් විදර්ශනාවට මගපල් ලැබීමද කියලා. අර දැන් මට ඒක මේ කියන ඒවා පැහැදිලි. මට අර පැහැදිලි නැත්නම් මේකේ දැන් ওই ප්‍රමෝදය, ප්‍රීතිය, සැපය කියන ඒවා නිකන් අර මට තේරෙන්නේ එකම එකක් වගේ. එකම ප්‍රමෝදය නම් හිතා ගන්න පුළුවන්. අර ප්‍රීතියයි සැපයයි කියන්නේ දෙක එකක් වගේ මට තේරෙන්නේ. ඒක පුළුවන් නම් පැහැදිලි කිරීමක් කරන්න ડોક્ટર රවි.
ඔව් මේ වචන නම් ඉතින් මේවා ස්වාමීන් වහන්සේ නමක්ගෙන් අහගන්න එක හොඳයි. අතන අර අදහසක් ගන්න තියෙන්නේ අපි අර දැන් මුලින්ම එන කරුණේදී අපේ අදහසක් දාගන්න නැතුව සත්‍ය හොයන බව මොකද්ද මේ කියන. ඒ කියන්නේ සත්‍යවාදී වුණොත් එන සීලයක් තියෙනවා. ඒක
එහෙමයි.
ඒ කියන්නේ එතකොට අපිට බොරු කියන්න ඕන කමක් නැහැ.
එහෙමයි.
ඒ කියන්නේ අපි මොනවා හරි බොරුවක් කියනවා කියන්නේ මේක දැනගත්තොත් මට ප්‍රශ්නයක් වෙයි කියන එක වැඩ කරනකන් මේක මේක තව කෙනෙක් දැනගත්තොත් ප්‍රශ්නයක් නේ. ඕක වහන්නනේ බොරුවක් කියනවනම් කියන්නේ.
එහෙම.
එතකොට එතන මොකද්ද ඇවිල්ලා තියෙන්නේ? අර සමාව ආරක්ෂා කරන්න යන ගතිය.
එහෙමයි.
සමාව ආරක්ෂා කරන්න යන ගතිය. ඒක සත්‍යවාදීකම නෙවෙයි. සත්‍ය හොයන ගතිය නෙවෙයි. තමන්ව. ඒක ප්‍රශ්න අහනකොටත් මං හිතන එක මෙහෙම මං මෝඩයි කියලා හිතෙයි. එතකොට ප්‍රශ්න අහන්න බෑ. හරි? ඇයි මේ යටින් තියන්නේ මොකද්ද? තමන්ව ආරක්ෂා කරන්න යන. අනිත් අය මොනව හිතයිද දන්නේ නෑ.
නේද?
එතකොට අපිට දැන් කියන්නේ හැම එකම කේ කියා යනවා කියන එක නෙමෙයි. අර ගැටලුවක් කියනකොට ඒක අහගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් දැන් ගොඩක් කට්ටිය ඉන්න තැන මේ නම් ඒක අර ඇයි සායනහත නමක් ගෙන් හරි විවෘතව අහගන්න පුළුවන් වෙන්නේ අර තමන්ව ආරක්ෂා කරන්න යන්න දෙයක් නෑ.
එහෙමයි. මම එහෙම කිව්වේ අර මේක ටිකක් අර ලෝකෝත්තර ධර්මයේම අහන්න මේකේ අදහස ඒ වගේ තියෙනකොට මම
ඒක තමයි
එහාගේ
මම අතු කරන්නේ ලෝකෝත්තර අදහස තමයි. දැන් අපි ලෝකෙට අයිති පැත්තේ තමයි තමන් ආරක්ෂා කරන්න යන්නේ. يعني තමානේ සක්කාය දිට්ඨියනේ. දැන් ලෝකෝත්තර පැත්තට යනකොට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඕන දෙයක්. يعني විවෘතයි. අර යා මොනව හිතයිද මෙයා මොනව හිතයිද කියන කතාවක් නැහැ නේද? දැන් මම ආරක්ෂා කරන්න කියන ගතිය නැහැ. අම.
එහෙම.
සත්‍ය හොයන එක විතරයි. සත්‍ය ඇත්ත. එතකොට දැන් බලන්න හිතට කොච්චර සහනයක් එයිද අපිව ආරක්ෂා කරන් මොකක්වත් වහන්න දෙයක් නැහැනේ. එතකොට පුදුමාකාර නිදහසක් මේ හිතේ තියෙනවා. දැන් අපිට අයිති දෙයක් ආරක්ෂා කරන්න ගිහිල්ලාම සමහර විට මේ නිදා ගන්නවත් නැහැ. ඈ ගෙදර දොර වහලට අර එන්නේ මොනවා හරි නේද?
එහෙමයි.
දැන් ඒ අපිට අයිති දෙයක් නැහැ. අපි කියන සමා කියන ගතියක් නැත්නම් මොනව ආරක්ෂා කරන්න? එතකොට කොහොම නිදහසක් එන්න ඕනද? අපි නිකන් ලෞකික පැත්තෙන් කතා කළා. එතකොට එන සැහැල්ලු බව එක්ක එන ප්‍රීතිය. අර අර බුදුහාමුදුරෝ පෙන්නන්නේ අර දැන් අර කොතන රජුවන්ට දෙපහිත අර මාලිකාවේ හිටියත් ඒ සැනසුමද මේ ගස් යට ඉන්න මේ පායන හැටලා කොහොමද මෙච්චර සතුටින් ඉන්නේ? අර මොකක්වත් තිබිලා නෙමෙයි. හැබැයි අර අකින්න ආරක්ෂා කරන්න එහෙම කතාවක් නැහැ. ඒතකොට ඒ එතකොට බයක් එන්න විදිහක් තියනවාද? දැන් මේක නිකන් තර්කෙන් හිතුවොත් අපිට මොකක් හරි බයක් එන්නේ ආරක්ෂා කරන්න යෑමත් එක්ක නේද? ආරක්ෂා කරන්න යන්නේ මොකද? සමාව රකින්න.
එහෙම.
ඒ මේක ගැන නිකන් අර අදහසක් ගන්න මම කියන්නේ.
නෑ එහෙම. ඒ අර ප්‍රශ්නේ අහනකොටත් යටින් තව එකක් යනවානේ. මේ මේක හරිද නැද්ද රියෝමෙන් කියලා එහෙම ඒක ඔබතුමා කීපෙක බොහොම පැහැදිලි ඒක. එහෙම අර අපි කතා කරත් අර යටින් තව එකක් මේ දුවනවා මේ එහෙම ගැටියක් තියෙනවා.
මේක හරිද වැරදිද එහෙම කතාවක් එක්කනේ යන්නේ. දැන් මේක ඇත්ත හොයන ලෝකෝත්තර දර්ශනය පැත්තටම එනකොට අපි හරිද වැරදිද කතාවක් අදාළම නැහැ.
අදාළම
නැහැ. ඒක තේරෙනවද නැද්ද කතාවක් නෙවි. මොකද්ද මේ? මොකද්ද? අපිට තැනක් දෙන්න නෙවි. ඇත්ත හොයනවා. එතකොට කවුද කිව්වේ මොකද්ද ඒ කතාවත් අදාළ නැහැ අපිට. එහෙන එකත් එක්ක සිටීම විතරයි තියෙන්නේ. ඒ විමසීම. ඒ වගේ එකක් තියෙනවා නේ.
එහෙමයි.
එතකොට අපි මේ පුද්ගලයෙක් අත්දකින ප්‍රීතිය සතුට නෙවෙයි යතන. එතනින් එහාට ගිය මන් තමයි.
ඒක කියන්න
ඒක එක ප්‍රඥාවත් එක්ක තමයි යන එකක්.
කීපේ
එහෙමයි. මමත් ඒක යන එකක් නෙවෙයි ඔය.
එහෙමයි.
ඒතර වීමත් එක්ක යන එකක්.
ඒක ඒක සහල්ු සහල්ු භාවයක් තියෙනවා එතන එහෙමයි.
ඔව්. දැන් අපිට සහල්ු භාවය එන්නේ සහල්ු භාවය මට තියෙන සහල්ු භාවයක අර්ථයක්. එහෙම පැත්තක් නෙවෙයි ඔය. ඊට වඩා වෙනස් පැත්තක්.
එහෙමයි.
ඉතින් ඉතින් අර හිතාගන්න විස්තර කරන්න අමාරු. ඒ කියන්නේ අපි වචනෙට දීපු අර්ථේ ඉක්මවා යන තරම් පැහැල්ලු භාවයක් එන්නේ. ඒක අපි පැහැල්ලු භාවය කියන්නේ අපිට හැමති විදිහට ඔක්කොම වෙනවා නම් හරි පැහැල්ලුයි. හොඳට ඉන්න පුළුවන්. කරදරයක් වෙනවා නම් තමයි ඒක නැති වෙන්නේ. ඒ අර්ථෙන් නෙවෙයි.
එහෙම පැහැදිලි.
ඒකත් එක්ක තමයි ඉතින් නිකන් අදහසක් ගන්න වෙන්නේ. ඒ වුණාට ඒවා ඉක්මවා යන තැන තියෙන ඒ සහල්ු භාවයේ ප්‍රමිත ස්වභාවය ඔය කියන කතාව. ඒක අනිවාර්යෙන් ඒක සමාධියක් වෙන්න ඕන නේද?
එහෙමයි.
දැන් අපිට ප්‍රීතිය තියෙනවා සමාධිය නැහැ. ඒ එහෙම කතාවක් වෙන්නේ නැහැ. ඒක දෙකක් වෙන්නේ නැහැ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
තව කාට හරි මොනවා හරි අහන්න තියෙනවා නම් අහන්න.
කවුරුත් අහන්න නැති හන්ද මම තවත් ප්‍රශ්නයක් අහන්නද ડોක්ටර්? තෙරුවන් සරණයි.
ඔව් අහන්න. තෙරුවන් සරණයි.
එහෙමයි. දැන් සංඥාව කියලා කියනවනේ සංඥාව දැන් අපි හඳුනාගන්නේ එක එතකොට මේ හඳුනාගන්නේ එක දැන් අපි කියමුකෝ මේ දියල්ලක් තියෙනවා කඳු තියෙනවා මේ ලස්සන වනාන්තරයක් කියලා දැන් අපි හඳුනාගන්න ඇත්තටම මේක දැන් තියෙන එකක් කියලයි හඳුනගන්නේ මේ ඒක ඇත්තටම ඒක සකස් වෙලයි පේන්නේ කියලා කිව්වොත් ඒක එහෙමද අපි තේරුම් ගත යුත්තේ දැන් ඇත්තටම දැන් කන්දක් කිව්වහම ඒක ඉතින් කන්ද කියලා අපි මේ අර ඒකේ තියෙන ගලුයි උසයි වැලි ගස් කොල්ලන් ඒව ටික ඔක්කොම එකතු කරලා අපි කන්දක් කියලා හදාගන්නවා. අන්න එහෙම අපි එහෙම දැන් ඒ හදාගත්ත මේකට අපි මේ සංඥාවේ අපේ දකින්නේ සංඥාවෙන් හදාගත්ත එකට අපි කැමැත්තක් තියෙනවා. එතකොට ඒ ඒ අනිත්‍ය දේකට අපි කැමති වෙලා වගේ එහෙම දැන් මගේ තේරුම් ගැනීම අනේ වගේ තියෙන්නේ මේ ඒකද මේ සංඥාව කියන එකේ සංඥාව දැන් අර සීල සූත්‍රයේ එහෙම කියනවනේ අර ඔය පංච උපාදානස්කන්ධේම අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගද්දතෝ කියලා අර එහෙම ගන්න කියලා. ඉතින් අර දැන් අර දැන් මේ වටපිටාවේ දකින්නේ කොහොම අපි මේ තියෙන අපේ මේ මනසින් අපි මේ අපේ මේ ඒක එහෙම සකස් වීලා තමයි ඒක විදිහට පේන්නේ නැත්නම් අර එතන ඒ සංඥා ඒකට කියන්නේ සංඥා විපල්යාසය කියලාද ඒක මං කොහොමද ඒක මං දරාගෙන ඉන්න විදිය නිවැරදි කරන්න පුළුවන් නම් හොඳයි තෙරුවන් සරණයි.
ඒක ඒ සංඥා කියන තැනින්ම ටිකක් හොයන්න බලන්න. අපතුමා කන්ද කියලා කියපු ගමන් වැලි කන්දක්ද පස් කන්දක්ද වෙන මොනවයින් හරි ආපු කන්දක්ද කියන එක කන්ද කියන සංඥාවක්
තියෙනවනේ.
ඒකට සංඥා කියන්නේ අදහසක්
තියෙනවනේ.
කන්ද කියන්නේ මොකද්ද කිව්වොත් ඔයාලට ඔක වචනවලට පෙරලන්න පුළුවන්. මෙන්න මේ වගේ කියනවා. ඇයි අදහසක් තියෙනවනේ සංඥාවක් තියෙනවනේ. ඒතේ අඥාව තමයි වචනෙට පෙරලේ.
එහෙමයි. දැන් ඒක දැන් සංඥාව කියන එක වචනෙට පෙරලන්න අපහසුතාවයක් තියෙනවා. ඒ කියන්නේ
ඔබතුමාට සංඥාවක් නැති වුණා නම් විස්තර කරන්න පුළුවන් වෙයි. කතා කරන්න පුළුවන් වෙයි.
සංඥාවක් නැත්තම් විස්තර කරන්න බෑ.
ඔව්. විස්තර කරන්නේම සංඥාව. වචනෙට පෙරලන්නේම සංඥාව. හැබැයි වචනෙන් අර සංඥාවම දෙනවද කියන එක ඒක වෙනම කතාවක්. ඒක දෙන්න බැරි වෙන්න පුළුවන්. අර අදහස් තියෙන එකම නෙමෙයි. වචනෙට දාන්න හදන්න. ඡන්ද කියනකොටම අදහසක් තියෙනවනේ.
ඔව් අර දැන් අර අපි ඉස්සෙල්ලා කතා කරා වගේ ඒක මේ ඇත්තටම මේ අර වතුරේ ඉන්න බල්ලා වගේ කතාවක් නේද? එතකොට ඒ කියන්නේ
දැන් සංඥාව කියනකොටම අපි ඒක දෙයක් කරගෙන ඉවරයි.
ඔව්
දැන් ඡන්ද කියන එක දෙයක් කරගෙන ඉවරයි. සංඥා මාත්‍රේ අන්ද හැදිලා තියෙන කොහොමද කියන එක නෙමෙයි. අන්ද කියන ස්වභාවික සංඥාවක් තියෙනවා.
ඔව්. ඔව් ඒක සංස්කරණයක් කිව්වොත් හරියද?
දැන් සංස්කරණ තමයි ඔක්කොම. ඔබ විතරක් නෙමෙයි. එහෙමයි. වාගේ සංස්කරණ කියනකොට වෙන අර්ථයක්.
ඔව් අර දැන් කියනවනේ සබ්බේ සංඛාරා අනිච්චාති කියලා.
එතකොට ඒක දැන් මේ සංඥාව කියනකොට සංඥාවක් සංස්කරණය. රූපයේ තියෙනකොට ඒකත් සංස්කරණය. වේදනාව කියනකොට ඒකත් සංස්කරණය. ලෝකේ මොනවා වුණත් ඒ සංස්කරණය. ඒක වෙන අර්ථයක් නේ ඒක සංස්කරණය කියන්නේ. දැන්
ඒක තමයි ඒ සංස්කරණයනේ අපි සංඥාවක් වශයෙන් දකින්නේ.
දැන් සංස්කරණයයි සංඥාවයි එකක් කරගන්න එපා. හරිද? සංඥාව කියන එකේ අර්ථය හොයාගෙන යන්න සංඥාව කියන්නේ මොකක්ද කියලා. එතකොට සංඥාව හොයන්න ගිහින් සංස්කරණය හෙව්වොත් ඒ තව එකක් කරන්න. ඒකට සංස්කරණයනේ හොයන්නේ. සංඥාවක් සංස්කරණයක් තමයි. හැබැයි සංඥාව විතරක් නෙවෙයි සංස්කරණය රූපයක් පංචකරණ. වේදනාවක් සංස්කරණය. ඒකට අපි සංඥාව කියලා සංස්කරණේ හොයාගෙන ගිහිල්ලා හරි නෑ. සංඥාව හොයන්න ඕන නම් සංස්කරණේ හොයන්න ඕන නම් සංස්කරණේ. හරි.
දැන් අර නෑ දැන් අපි අර මෙවනේ අර පැත්තක් කිව්වොත් දැන් රූපේ දැන් අපි කිව්වකෝ කන්දක් කිව්වොත් මොන හරි කිව්වොත් ගස් කොළන් කිව්වොත් ඒක රූපය. එතකොට ඒ රූපය සංස්කරණයක් බව දැන් ඒක මදාසක් තියෙන රූපය සංස්කරණයක් වෙලා තියෙන එක. ඒකනේ හඳුනගන්නේ. එතකොට ඒ සංඥාවෙත් මේ තියෙන එකක් හඳුන සංඥාව එතකොට මේ වැරදීනේ එතකොට සංඥාව තියෙනවා කියලා ගන්න එකම එතන දැන් අපි ඒ පැත්තෙන් ආවේ නැත්නම් මේ සංස්කරණේ පැත්තෙන් ආවේ නැත්නම් සංඥාවට කතා කරන්න බෑනේ. ඒ කියන්නේ මේ රූපේ සකස් වෙච්ච හැටිය දැක්කොත් මේ සංඥාවේ වරද පේන්නේ.
එහෙමයි. ඕකේ දැන් මෙහෙම. එකකට එකක් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඔතන ලෝක පරිසං වෙන කාලයකට දාන්න යන්න එපා. මේක උනාට පස්සේ තමයි මේක. එහෙම දෙයක් නෙවෙයි. හරි? එහෙමයි. ඒ දැන් එහෙම කිව්වොත් ඔය එක සිද්ධියම එක එක පැත්තෙන් බලන්න පුළුවන්. අර කෑල ගහ එක එක විදිහට විස්තර කරා. එතන අපි ගියා දැක්කොත් මේ පැත්තෙන් බැලුවොත් මේ විදිය අර පැත්තෙන් බැලුවොත් ඒ විදිය තව පැත්තකින් බැලුවොත් තව විදිය. හැබැයි මේ ගේ ගැනමයි කතා
කරන්නේ.
එහෙමයි. කෑල ගහ ගැනමයි කතා කරන්නේ. ඔක දර කොටක් වගේ කෙනෙකුට කියන්න පුළුවන්. තව වර මල් හැදිච්ච කාලෙක එක මස් ගොඩක් වගේ කියලා තව කෙනෙක් කියනවා. කොළ පාටක හන්දට කොළ තියෙන ගහක් කියලා තව කෙනෙක් කියලා. හැබැයි මේ කෑල ගහමයි කියන්නේ. ඒ උපමාව දිත් යන්න එපා. එක එක කාලෙක තියෙන එක. ඒ සිද්ධියම එක එක පැති වලින් දකින්න පුළුවන්.
මම ડોක්ටර් දැන් කතා කරේ මේ අර රූපයේ පැත්තෙන්නේ මේ සංඥා විස්තර කරන්න ගිය එහෙම නැතුව ඔබතුමාට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් සංඥාව විස්තර කරලා දෙන්න සංඥාව.
ඔව් සංඥාව කියන්නේ දැන් ඔබතුමාගේ හිතේ හරි එකකට මෙන්න මේ හැඩය හරි මේ විදිය මේ වගේ කියලා මොකක් හරි අර නිමිති ගතියක් තියෙනවා.
එහෙමයි.
ඒ අනේ දැන් ලේනා කියනකොට ඒකට අදාළ අදහස් ටිකක් තියෙනවා. සංඥා. ට්‍රක් එකක් දැක්කහම ලේනා කියන්නේ නැහැ. එතකොට වෙනස්. හරි. ආක කියනකොට සංඥාවයි ලේනා කියනකොට සංඥාවයි ඒ ආකාර වෙනස්නේ.
එහෙමයි.
හිතේ එනව නේද නිකන් මොකද්ද මේ විදිහ කියලා එක.
එහෙමයි. දැන් අපි ගත්තොත් දැන් මට මේ මොහොතේ ඉස්සෙල්ලේව කොහොම දැන් මගේ ඩිලීට් වෙලා තියෙන්නේ. එහෙම අවස්ථාවක මොනවා දැක්කත් මට නිමිත්තක් එන්න ක්‍රමයක් නැහැ නේද? එතකොට
නෑ. ඔය කියන්නේ පරණ අදහසක් මේකට දාන එක. ඒක තමයි මම කාලෙකට යන්නේ පාටි. එහෙම නෙමෙයි. පච්චුප්පන් කියන ඒ ස්වභාවය ගත්තා එතන ආකාරයක් තියෙනවා. ඒකට නමක් දෙන්න බැරි වෙන්න පුළුවන්. දැන් නමක් දෙනවද කියන එක නෙමෙයි මේ කියන්නේ. යම් කිසි ස්වභාවයක් කියලා හම්බ වෙන ගතියෙම ඔය ටික ඔක්කොම යෙදිලා සංඥාව කියන එක අනිවාර්යෙන් යෙදිලා. සංඥාව විතරක් නෙමෙයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහම ඒවා වෙන් කරන්න බෑ. එකකට පස්සේ එකක් කතාවකුත් නෙවි. එකයි මං කියේ ඔබට නේද සංඥාවෙන් හොයනවා නම් සංඥාවෙන් හොයාගෙන යන්න ඕන. සංඥාව ගෙහින් ඒක සංස්කරණය කියලා කිව්වහන් එතකොට සංස්කරණය කියන්නේ තව අදහස්. සංස්කරණයෙන් හොයාගෙන ගිය සංස්කරණය.
දැන් අපි මෙහෙම කිව්වොත් දැන් මොකක් හරි යම් දෙයක් තියෙනවා මේ අකිම අකුරක් කියලා මොකක් හරි අකුරක් හරි මොකක් හරි නැත්නම් වචනයක් කියලා. දැන් ඕක මේ දැන් අපි සිංහලෙන් ලියපු වචනයක් නම් මේ මේ ඔය රුසියාවේ හරි ඇමරිකාවේ හරි කෙනෙකුට ආවම එයාට සංඥාවක් එන්නේ
නැහැ. ඒ කතාව ඒකේ අදහ ඒකේ තේරුමක් එන්නේ නැහැ කියන එකනේ.
දැන් තේරුමක් එන්නේ
අකුරක් කියන එක දැන් දැන් කොහොම ගියොත් එහෙම දැන් භාෂාවක් නැති දැන් අපදරුවෙකුට කිසිම සංඥාවක් නැහැ නේ ඔය කියන්නේ. ඉපදුනක. ඒ වේ කිසිම භාෂාවක් නැහැ. ඒක ඉගෙන ගැනීම මත එන එක නෙවෙයි. ඒ අපි හදාගත්තු එකක් ඒක. හරි. දැන් යම් කිසි ස්වභාවයක් කියන එකේම ඒ සංඥාවක් තියනවා. එතකොට ඒක දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අපිට දැන් ඔය බල්ලා වතුරේ බල්ලෙක් පේනවා කියන්නකෝ. පේන ගතිය විතරක් ගන්නකෝ. එතකොට එයා සිංහල ඉගෙනගෙන තිබුණා නම් බල්ලා කියන. ඉංග්‍රීසියෙන් නම් dog කියයි. වෙන භාෂාවකින් නම් වෙන වචනයක් කියයි. ඒ දාන වචනේ ගැන නෙවෙයි මේ කියන්නේ. ඒ වචනේ කියන එක ඉගෙන ගැනීමක් නේ. හැබැයි ඔය කිසිම භාෂාවක් නොදන්න අර දැන් අපි බල්ලාම කියලා ගමුකෝ. බල්ලා කිසි භාෂාවක් දන්නේ නැහැ. අපි කතා කරමු. හැබැයි එයාටත් අර ඒ බල්ලාගේ හැඟීම එන ගතියක් තියනවනේ. ඒ ඔකේ මූලික මට්ටමට යනකොට අර පද ගතිය වෙන්න පුළුවන්. පතවියාපෝ තේජෝ ආයෝ කියන්නේ. ඒ මට්ටම ඒක වචනවලට නොදැම්මත් ඒ හැඟීම තියනව නේද මෙන්න මේ වගේ කියලා. හරි. දැන් ඕකට භාෂාවේ වචනයක් දාන එක නෙමෙයි මේ සංඥාව කියන්නේ. ඒ ඔය ඒක ටිකක් වරද්දගත්තු එක. භාෂාවක් නොදන්න කෙනාට සංඥාවක් තියෙන. එහෙම හිතන්නකෝ.
එහෙම.
දැන් අපි ඔය මට ඇහිලා තියෙන ආයෙ විස්තර කිරීම මේ සිංහලෙන් මේ වචන කියන අර භාෂාවෙන් මේක කියනවා එයාට සංඥාවක්. ඒ මට්ටම නෙමෙයි කියන්නේ. මූලිකව ලෝකේ සකස් වෙන ගතිය කියන එකේදී ඔය අපි කතා කරන භාෂාව කියන එක නෙවෙයි. පොඩි ළමයාටත් දකින්නකොට සංඥාව ඇවිල්ලා ඉවරයි. එහෙනකොට ඒක මොකක්ද කියලා අපි දන්න මට්ටම දන්නේ නැති වුණාට ඒ සංඥාව ඒකට අදාළ සංඥාවක් ඇවිල්ලා ඉවරයි. ඒ සංඥාව වචනයට පෙරලන්න ගියාම ඕක එක එක විදිහට කියනවා වෙන්න පුළුවන්. එයා අර කතා කරන්න පුළුවන් කියන පුළුවන්. ඔකෙන් බලන්නකො දැන් ගොළු අයත් කතා කරනවානේ. වචන ශබ්ද කරන්න බැරි ගැත්ත ඒගොල්ලෝ අර හස්ත සංඥා වලින් කතා කරන්නේ නේද? ඒක ඉතින් ඒක භාෂාව දැනගත්තද නැද්ද කියන එක මත නෙවෙයි මේ සංඥා කියන කතාව. ඔක ඔය අර සංඥාවට අපිට නිකන් අර්ථයක් දීලා තියෙනවනේ ඒක භාෂාවේ තේරුම. මේ වචනේ දැනගත්තොත් තමයි සංඥාව තියෙන්නේ කියලා. එහෙම එකක් නෙවෙයි මේ මූලික මට්ටමේ. ලෝකෙට අහු වෙන මත්තම ලෝකයේ සකස් වෙන එකේ ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන පහම යෙදිලා. හරිද? කිසිම භාෂාවක් නොදත් නේ. මූලික මට්ටම ආයතනයක් වැඩ කරන මට්ටම ගන්නකො. ඒකෙදි වචන නැහැ නේ. ඉතින් භාෂාව ඉගෙනගත්තු කෙනාට ඒ භාෂාවෙන් ඒ තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක සම්මතය. දැන් මෙන්න මේ වගේ සංඥා එනකොට අපි ඒකට මේ වචනේ දාගමු කියලා සම්මතයක් කරගන්නා. ඒ දෙයට තමයි භාෂාව හැදෙන්නේ. දැන් වුණම වචනයක් ගත්තොත් අපි මේ භාෂාව දන්නායට අර සංඥාවමයි එන්නේ ඒ වචනේ කියනකොට. කියන්නේ සම්මත කරගත්තු එකනේ. දැන් අපි වතුර කිව්වොත් අපිට එන සංඥාවක් තියෙනවනේ. වතුරවල ස්වභාවය ටික දැන් වතුර කියලා දන්නේ අපි සුද්දේ කෝට කියලා කියනකොටත් අර ඒ සංඥා ස්වභාවය වෙනසක් නැහැ. වචනේ වෙනස් වුණා. තේරුණාද? ඒ හැඟීම. එතකොට ඔන්න ඔය හැඟීමේ තියෙන වැරද්ද තමයි මේ පෙන්නන්නේ. නැතුව මොන වචනේ දැම්මද කියන එක නෙවෙයි. වෙනවද අදහසක් වන්න.
එහෙමයි.
ඔට මේ මොනවම හරි ස්වභාවයක් දැනගන්නකොට ඒ සංඥාගතිය ඒකේ යෙදිලා. ඒ නිමිති, නිමිති කියන්නේ නිමිති අනුනිමිති ව්‍යංජන එක කතා කියන්නේ ඒ විස්තර කරන්න නම් තව කෙනෙක් එක්ක කතා කරන භාෂාවකින් මේ විස්තර කරන්න වෙන්නේ. එතකොට ඒක ඒ කතා කරනකොට වෙන එකක් හදයි හිත ඇතුලේ කතාවක් යනවනේ ඔව් භාෂාව නැති වුණා. භාෂාව නොදන්න කෙනෙකුට හිතන්න බැරි.
එහෙමයි. දැන් ડોක්ටර් දැන් ওই සංඥාව අනිත්‍යයි කියලා කියන්නේ මොකක්ද එතකොට තේරුම?
ඒක අනිත්‍ය අර්ථේ. ඔට දැන් ඒ සංඥා දැන් නිමිති වගේක් අපිට එනවනේ ওই වචන දන්නේ නැති වුණාට. දැන් ඕනම දෙයක් දැනගන්නකොට කන්ද කියලා ඔබතුමා කියනකොට අපි හැමවිටම නිකන් සංඥාවක් එනවා කන්ද කියන එක. ඒ කියන්නේ අපි දාගත්තු නිමිති ටිකක් තියෙනවා. ඒ නිමිති ඕන භාෂාවකින් විස්තර කරන්න පුළුවන් නේද?
එහෙමයි.
ඔව්. අපිට ඒ කියන වචන ටික නෙමෙයි මේක. ඒ අපේ දැන් අර නිමිති සතහන් ටිකක් ඇවිල්ලා තියෙනවානේ. අන්න ඒ සතහන් වලට තමයි ඔය සංඥා කියන්නේ. හරි. ඒක ඕන වචන කොටකින් විස්තර කරන්න පුළුවන්. දැන් ඒ සංඥාව තමයි වචනෙට පෙරලෙන්නේ කිව්වේ ඒකයි. ඒ කියන්නේ අපිට තියෙන මේ අදහස එක එක වචන වලට දාලා කියන්න පුළුවන්. ඒකේ කියන වචනේ නෙමෙයි සංඥාව වෙන්නේ. ඒකෙන් අදහස් කරන හැඟීමක් තියෙනවනේ. අපි වචන ටික දිවහන් අහන කෙනා වෙන එකක් වෙන සංඥාවක් ගන්නත් ඉඩ තියෙනවා නේද? ඒක වෙනවානේ ගොඩක් වෙලා. අපි කියන්න හදන දේ නෙමෙයි තේරුම් ගන්න. තේරෙනවා. එහෙනම් කියනකොට තව ටිකක් අපේ හිතේ තියෙන සංඥාව කොහොම හරි අනිත් එක්කෙනාට දෙන්නනේ වචන ටික දාගෙන. හරි. වා හිතන්නේ එක කියන්නේ ඔය වචන ගොඩක් දැන් කියන්නේ. ඒ හින්දා තමයි මම ඔය වචන ටිකක් කිව්වා මේකෙන් අදහස් කළේ මොකද්ද කියලා තව තැනක් අහන්න. මොකද මේ තමන්ගේ තියෙන සංඥාව තව කෙනෙකුට ගන්න අමාරුයි. ඒකට දාගෙන ඉන්න සතහන්ටි. වා දැන් මම කියන වචනේ මං අදහස් කරන එක නොවෙන්න පුළුවන් ඔයා ඒ වචනෙට දාගෙන ඉන්න. හරි. එතකොට ඒ සංඥා කියනකොට අර වචනේ ඉපැත්තෙන් ගන්න එපා. අපි ඕකට මේ වගේ කියලා අර සතහන් නිමිති ටිකක් තියෙනවනේ අපේ හිතේ. අනේ ඒක ගැනයි මේ කතා කරන්නේ. සතහන් නිමිති එන ගතිය. හරි.
එතකොට ඒක අනිත්‍යයි කියලා දැන් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කියන්නේ මොන 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 හේතු මතද එහෙම එතකොට කියන්නේ අනිත්‍යයි දුක්ඛයි සංඥාව අනිත්‍යයි විඳනාව අනිත්‍යයි එහෙම කියනවනේ.
ඔව් දැන් අනිත්‍යයි කියනකොට සංඥාව විතරක් නෙමෙයි අනිත්‍යව කියවා වගේ වේදනාව අනිත්‍යයි රූපෙත් අනිත්‍යයි ලෝකෙම අනිත්‍යයි නේද? සබ්බේ සංඛාරා අනිත්‍යති කියලා කිව්වනේ. එතකොට අනිත්‍ය කියනකොට දැන් අපි ඔය සංඥා කියලා මොනවා හරි ආකාරයක් තරම් තියෙනවනේ ඇඟීම.
එහෙමයි.
අන්න ඒ ගැනීමම වැරද්ද පෙන්නවා. ඒ සංඥා තමයි ඉතුරු වෙන්නේ නිමිති විදිහට. එතකොට ඒ සතහනක් ගන්න එකේම නිෂ්ඵල බව අනිත්‍ය බව කියන්නේ. ඒ කියන්නේ ඒක යෙදිලානේ ඒකට අර්ථයක් දාලානේ අපි අරගෙන තියෙන්නේ. අර්ථයක් දාගත්ත ගමන් ඒ අර්ථේ හම්බ වුණා මම එතන යෙදිලා. හරි. එයක් දාගත්ත ගමන් ඒ අර්ථය තියෙන්නේ කාටද කියන ප්‍රශ්නේ එනවනේ ඊළඟට. දැන් ඔයාට කියන අර්ථෙ ඉන්නේ මට තියෙන්නේ. නේද?
එහෙමයි.
ඒක සමානද වෙනස්ද කියලා හොයන්නේ ඒ පුද්ගල ස්වභාවය. ඒවල සංඥාව අනිත්‍ය කිව්වොත් අපිට එතනින් එහාට ඒකේ කතාවක් නැහැ. දැන් අර ඉස්සෙල්ලා අනිත්‍ය විස්තර කරපු එකත් එක්ක බලන්න. ඒ යෙදීමක් නැහැ නේද එතකොට? අනිත්‍ය කියන්නේ ඇත්තටම අර හිස් බවක්, ශූන්‍ය බවක්. හැබැයි ඒ කියන්නේ අත්‍යයක් දෙන්න බැරි ස්වභාවයක්මනේ. අර්ථයක් දුන්නොත් අනිත්‍ය නෙවෙයි නිට්ටයයි. සංඥාවක් දුන්නොත් ඒක අනිත්‍ය වෙන්නේ කොහොමද? සංඥාව නිට්ටයයි නේද? ඒ සංඥාව සංඥාවෙම ශූන්‍ය වෙනවා. දැන් ඔක අක්කරි දැන් මිරිංගුව කියන එක ගන්නකොට මිරිංගුව කියනකොට මිරිංගුව විස්තර කරන්න පුළුවන් නේද? මිරිංගු ස්වභාවය කියලා.
එහෙම.
අද කියන්නේ අපි වතුර වගේ පේනවා. හැබැයි එතෙන්ට ගියාම වතුර අම්බ වෙන්නේ නැහැ කියලා කිව්වොත් දැන් මිරිංගුව කියන අදහස විස්තර කළා නේද?
එහෙම.
හරි. දැන් ඕක අහගෙන හිටියොත් වතුර ගැන කිසිම දෙයක් වතුර ජීවිතේට අත්දකලා නැති කෙනෙක් එයාට කිසිම අදහසක් එයි. ඉතසක් වල
ගැටෙන්නේ.
ඔව්. එතකොට අපේ විස්තර කරපු ටිකද මිරිඟුව කියන්නේ. දැන් එයාට අපිට මිරිඟු ස්වභාවය එයා දන්න එකකින් කියා දෙන්න බැයිද? එයා මිරිඟුව තේරුම් ගත්ත දවසට එයා දන්න එකකින් එයාට මිරිඟුව විස්තර කරන්න පුළුවන්. දැන් ඔය දැන් අපි හිතමු වතුරේ බඩෙක් වගේ පේනවා. එහම හම්බ වෙන්නේ නැහැ. ඒක මිරිඟු ස්වභාවයම නේ.
එහෙම.
අපි වතුරටම සම්බන්ධ කරන්න ඕනේ නැහැ නේ මිරිඟු. ඒකට මිරිඟුව මිරිඟුව විදිහට දකිනකොට දැන් එතනත් ඒ මිරිඟුවට සංඥාවක් දාගන්නේ කොයි කියන්නේ. හැබැයි මිරිඟු ස්වභාවය හරියටම දැක්කොත් ඒකට වෙනම අර්ථයක් කියලා එකක් නැහැ. කිස් බවමයි. ඒක ටිකක් තමයි. හිතන්න ඕන තැනක්. ඉරිංගුව මිරිංගු ස්වභාවයෙන්ම දැක්කොත් ඒක කොහොමද විස්තර කරන්නේ? එන් මොන අර්ථය දුන්නත් ඒ මිරිංගුව නෙවෙයි කියලා කියනවා. අර වතුර ගැන නෙවෙයි කියලා කියනවා. මිරිංගුව ගැන නෙවෙයි. ඉරිංගුව කියන්නේ වතුර වලට අදාළ දෙයක්ද? අපිට එහෙම හිතලා අපිට හිතෙනවා වතුර නැතුව කොහොමද මිරිංගුවක් ගැන කතා කරන්නේ කියලා එහෙම නෙමෙයි. ඒ මිරිංගු ස්වභාවය ගැන අදහස ගත්තොත්. කියන්නේ ලැබෙන්නේ නැති ස්වභාවයක් නේ ඔය කියන්නේ නේද?
එහෙම.
මිරිංගු ස්වභාවය එනවාද?
එහෙම
එහෙම. මිරිඟු ස්වභාවය කියන එකේ වතුර කිසිම අදාළත්වයක් නැහැ. වතුර නබන්න කෙනාටත් මිරිඟුව තේරුම් ගන්න පුළුවන්. ඒ වගේ අනිත්‍ය කියනකොට يعني ඒ වගේ අදහසක් ගන්න. අනිත්‍යෙන් අනිත්‍යෙන් දැක්කොත් මං කියවේ ඒ ඒක ගැන කිසිම අදහසක් ගන්න බැරි බවමයි ඔය අනිත්‍ය කියන එකේ තියෙන්නේ. සංඥාව අනිත්‍යයි කිව්වොත් සංඥාවක් ගැන කතා කරන්න බැරි වෙනවා. රූපය අනිත්‍යයි කිව්වොත් රූපයක් ගැන එහෙම අදහසක් දෙන්න බෑ. අදහසක් දුන්නොත් අනිත්‍ය දැකලා නෙවෙයි. එහෙමයි.
එහෙමයි.
ඒ කිස් බවින් මේක දකින අර්ථයන් දෙන්න බැරි බවින් මේක දැකීම තමයි ඒ අනිත්‍ය සංඥාවේදී වෙන්නේ. අපි විස්තරයක් දුන්නොත් ඒක අනිත්‍ය වෙලා නැහැ. ඒක දෙයක් වෙලා. ඒක දෙයක් වෙලා කියනකොට සංඥාවක් වෙලා වෙන්න පුළුවන්, රූපයක් වෙලා වෙන්න පුළුවන්, වේදනාවක් වෙලා වෙන්න පුළුවන් නේද? අර පහ තමයි එතකොට ආයෙත්. ඒක තමයි ඒ ලෝකයේ
වෙන්නේ. දැන් අපි ගත්තොත් දැන් මනාන්තරය දැන් ඒක දැන් මගේ සංඥාවනේ ඒක වනාන්තරයක්
කියනවා. ආ වනාන්තරේ කියනකොටම ආගේ සංඥා ටික ගලාගෙන ඇවිල්ලා ඉවරයි. මගේ සංඥා ටික මට ගලාගෙන ඉන්නේ. හරි?
ඔව්.
ඒ ඒකට එන සලහන් ටිකක්
තියෙනවානේ.
ඔව් එහෙමයි. මේ වගේ දෙයක් ගැනයි ඔය කියන්නේ කියලා. ඔය සතහන් නිමිති ඔන්නව තමයි මේ කතා කරන්නේ. ඒ ගලාගෙන එන ස්වභාවය අනිත්‍යයි කියනකොට ඒ සතහනටත් අපිට අදහසක් දෙන්න බැරි වෙනවා. ශූන්‍ය වෙනවා. එහෙම නෙමෙයි. ඕක තියනකොට අර ලෝකෙට අයිති දේවල් සම්බන්ධ කරලා ඉවරයි. ඒකයි ඒ සතහන් නිමිති කියන්නේ. ඔන්න ඔය සතහන් නිමිති එන ගතියම තමයි ඔබ නිමිත්තක් ගාහි හෝති කියලා කියන්නේ. චක්කුණා රූපන් දිස්සා. එතකොට සාමාන්‍ය කෙනා නිමිත්තක් ගාහි හෝති. විඥානි රහතන් වහන්සේ න නිමිත්තක් ගාහි හෝති. නිමිති ගන්නේ නැහැ, නිමිති එන්නේ නැහැ. ඇයි? ඒක ශුන්‍යතාවයෙන්ම දකිනවා, අනිත්‍ය භවයෙන්ම දකිනවා. අනිත්‍යභාවයෙන් දකින්නවා කියනකොට ඒක කියන කතාවක් හිතෙන්නේ නැහැ එතන. අර දැන් බල්ලා අනිත්‍යභාවයෙන් දකින්නවා කියනවා. ඒක වතුරේ ඉන්න බල්ලා අනිත්‍යභාවයෙන් දකින එක තමයි දැන් අපේ අදහස. ඒකට බල්ලා කියන එක පිටින්නේ නැහැ. හැබැයි කියන්න වෙන්නේ දැන් අනිත්‍ය කියන එක නිකන් කියන්න බෑනේ. ඔව් වතුරේ බල්ලා අනිත්‍යයි කියලා තමයි කියන්නේ. වතුරේ බල්ලා ශූන්‍යයි කියලා තමයි කියන්නේ. හරි? වතුරේ බල්ලව දාන්න නැතුව අනිත්‍ය වචනේ දාන්න බෑ. හැබැයි අනිත්‍ය දැම්මා කියන්නේ වතුරේ බල්ලා කියන එකේ අදහස ඉක්මනවා. ඒකෙන් එතර වෙනවා. ඒකට ආයේ මාර වතුරේ බල්ලා මේ වගේ නේ ඕකටනේ අනිත්‍ය කියන්නේ කියලා කියන්න ගියොත් ඒ ඉක්මවා ගියා නෙමෙයි. අනිත්‍ය දැක්ක නෙමෙයි. තේරුණා. අනිත්‍යභාවය දකින්නවා කියන්නේ ඒක ඉක්ම වෙනවා. ඒකට ආයි කිසිම අදහසක් යෙදෙන්නේ නැති වෙනවා. දැන් සංඥාව කියනකොටම අර වනාන්තරයේ කියනකොටම අපිට අදහස් ගලාගෙන එනවනේ. ඒ ගලාගෙන එන්නේ නිමිති ඉතුරු වෙලා නිසා. අපි නිත්‍ය සංඥාවක් දාගෙන තියෙනවා. වනාන්තරය කියන්නේ මේකයි කියලා. ඒ සංඥාවක් දාගන්න පුළුවන් කමම අනිත්‍ය දැක්ක නිසා. අනිත්‍ය නොදැක්ක නිසා ඒ ලෝකෙට අහු වෙලා ඉකට. නැහැ අහු වෙන ගතිය තමයි මේ පෙන්නා. ඒක අනිත්‍ය සංඥාවෙන් තමයි ඒක කඩන්න පුළුවන්. හරි. ඒක අර භාවිතා බහුලී කතාවේ ඉන්නේ. හැබැයි අනිත්‍ය කියන්නේ ප්‍රඥාවට අහු වෙන්නත් ඕන. ඉති රූපම සේයි රූපේ. ඉති රූපස්ස සමුදේ ඉති රූපස්ස අත්තගම. එහෙම වඩන අනිත්‍ය සංඥාවෙන් තමයි ඒවා කැපිලා
යන්නේ. එහෙමයි. පොඩක් පැහැදිලි කරන්න පුළුවන්ද මේ අනිත්‍යයි දුක්ඛයි දැන් අපි වනාන්තරයේ කියන උදාහරණේ අරගෙන ඒක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කොහොමද අපි ඒක ප්‍රායෝගිකව ධර්මයේ පැත්තෙන් තේරුම් ගත්තේ
දැන් වනාන්තරයේ කියනකොටම නිකන් සංඥා සතහන් ටිකක් එනව නේද මෙහෙම ගස් ගොඩක් තියෙන්න ඕන මේ වගේ අඳුරු වෙන්න ඕන මේ වගේ භයානක එකක් සත්තු ඉන්නවා ඔහොම අදහස් ගොඩක් එනව නේද
එහෙම
ඔන්න ඔය අදහස් ටිකට තමයි අර නිමිති
සංඥා
එකම අනිච්ච සංඥාව යෙදුනොත් ඔය නිමිති වල තියෙන ශූන්‍ය ගතිය තේනවා ඒකයි ඒක ඒකෙන්ම ඉක්මවා යනවා කිසිම අදහසක් දෙන්න බැරි ස්වභාවයකට අදහසක් දෙනව නේද? කිසිම අදහසක් නැති ස්වභාවයකට අර අදහස දෙනවා කියන්නේ දැන් වතුරේ බල්ලා කියලා බාර ගන්නවා වගේ වැඩ. ඒකට ඒක කරන්නේම මෝඩකම නිසා නේද කියන එක තේනවා. එතකොට ඒක අනිත්‍යයි කියන කතාව නෙමෙයි. අනිත්‍යයෙන් අරක ඉක්මවා යනවා. එකනවා වතුරේ බල්ලා අනිත්‍යයි කියනා නෙමෙයි අනිත්‍ය තුලින් වතුරේ බල්ලා කියන කතාව ඉක්මවා
යනවා
එහෙනම් ඒ සංඥාව අනිත්‍යයි කියන එක නෙමෙයි අනිත්‍යෙන් සංඥාව ඉක්මවා යනවා වෙන්න දැන් ඔබතුම සංස්කරණය දැක්කා කියන්නේ අනිත්‍ය දැක්කා එතකොට ඒකෙන් අර සංස්කරණේ උන දෙයක් ගැන කතා කරන්න බැරි වෙනවා
එහෙම
ඉක්මවා යනවා. ඒක තමයි ඉතර වෙනවා කියන පැත්ත. අපිට ඕක මෙන්න මේකටයි අනිත්‍ය කියන්නේ කියලා ආව නම් ඉතර වුණා නෙවි. තව අදහසක් ආවා. මෙන්න මේකයි සංඥාව කියන්නේ කියලා ආව නම් ඉතර වුණා නෙවි. තව අදහසක් ආවා. ඒ අපේ අදහස දාගත්තා. දැන් අපි ඉන්නේ ඒ අදහස් වල ඉඳන් තමයි මේ කතා කරන්නේ. ඉතින් අපිට කතා කරන්න පුළුවන්. ඒක තමයි ලෝකයේ ඔබ. ඉතින් වෙන මට්ටමේදී ඒක යෝග ප්‍රඥාවට අහු වෙන එක කතා කරන්න බෑ කියලා ඔය කියන්නේ. ඒක කතා කළොත් ආයි ලෝකෙ. අපේ අර්ථය දානෙන් ගැන කතා කරනවා. ඒ දාන තාක්කල් ලෝකෙ ඉතර විදිමනේ. අර වතුරේ ඉන්න බල්ලා මේ වගේ කියන්නේ නැහැ. ඔය බල්ලෙක් වගේ වෙනවට තන බල්ලෙක් නැහැ කියන්නේ යනවනේ. එතකොට අපි අර්ථය දානවා. අර්ථය දැම්මොත් ඒක ඇත්ත දැක්කනේ.
එහෙමයි පැහැදිලි.
කොට ඒකයි නම් සංඥාව සංඥාවෙන් හොයනකොට සංඥාවෙන් ඉතර වෙනවා මිසක් සංඥාව සංස්කරණයක් කියලා එතකොට අපි තම අර්ථයක් දාගන්නවා. අපා සංඥාව අනිත්‍යයි කියලා අර්ථයක් දාගන්නවා. එහෙම එකක් නෙමෙයි වෙන්නේ. ඒකම ඉක්මවා යෑම වෙන්නේ අනිත්‍ය දැක්කම. ඒකම ඉක්මවා යෑම වෙන්නේ සංස්කරණය දැක්ම තුල. සංස්කරණය දැක්මමයි නාපරු අනිත්‍ය දැක්මයි. හැබැයි ඒකට ආව කියන්නේ අර අරට ගැන ආයි කිසිම අදහසක් දෙන්න බෑ. සංඥාව බොරුවක් කියලා කියන්න බෑ. ඒකට සංඥාව බොරුවක් කියනකොට ආයි ඒක අර හිතන පැත්තට යන්නේ. තර්කේ පැත්තට. ඊට වඩා එහාට ගිය දෙයක්. සංඥාව ගැන කතා කරන්න බැරි වෙනවා. යෙදෙන්නේ නැහැ. අදාළ නැති වෙනවා. බොරුවක් කියලා කියනවා සංඥාව ඉතුරු වෙන්නේ නැහැ. අයිඩියට කිව්වොත් නෝ මගේ අදහස තමයි ඉතින් මට කියන්නේ කියන්න පුළුවන් මේ ඔක දැන් මම කිව්වහමත් අපි ඒක ආයේ දාගන්න එහෙම දාගන්න නැහැ ඒකේ ඒ විග්‍රහය එක තමයි ඒක ගන්නයි විග්‍රහයක් කියනකොට ඒකෙන් අර්ථය ගන්න බෑ. ඒ අර්ථය දැක්ක දවසට ඔය විග්‍රහය තේරෙනවා.
මිරිගු අදහසින් තමයි ඒක දකින්නවන්නේ.
අන්න හරි.
මිරිගු
පිළිබඳ ස්වභාවය දැක්කට පස්සේ
එහෙමයි.
වතුරෙන්ම නෙමෙයි. කොහොම සංඥාව මිරිගුව වෙනවා.
එහෙමයි.
ඒත් මිරිගුව අදහසින් සංඥාව දකිනකොට සංඥාවට තේරුමක් දෙන්න බැරි වෙනවා.
එහෙමයි.
දැන් අපි සංඥාවට තේරුමක් දීලා තමයි ඒකේ ලක්ෂණ ටිකක් හොයන්න යන්නේ. ඒක අනිත්‍යද? ඒක සංස්කරණයක්ද? ඒ එහෙම හොයන්න යන ගතියම නැති වෙන එක තමයි මේ දෙන්න. ඒකට අදහසක් දීපු එකේ වැරද්ද. ඒකට අර්ථයක් ආවේ අනිත්‍ය බව දැක්කේ නැති හිත අනිත්‍ය නොවන නිසා තමයි ඒකට අපිට සටහනක් තියෙන්නේ අර්ථයක් තියෙන්නේ සංස්කරණේ බව දැක්කේ නැහැ දැන් අර කන්නාඩි ප්‍රතිබිම්බ දැන් මේ ප්‍රතිබිම්බේ ගැන අපි විස්තර කරන්න යනවා ප්‍රතිබිම්බ කියන අදහසට ආවේ ප්‍රතිබිම්බ කියන අදහසට ආව නම් ඕ ප්‍රතිබිම්බ ඇතුලේ තියෙන ලක්ෂණ ටික අපිට අදාළ නැහැ නේද ඉතින් ඔක තව ටිකක් ඒකෙන් විමසලා බලන්න කියන එකත්
එහෙමයි පැහැදිලි පැහැදිලි ප්‍රමාණ පින් ඔබතුමාට
ඉතයි නිර්වන්තරණයි
නිර්වන්තරණයි
කාට හරි මනා හරි මේ අදහස් තියෙනවා සමහර විට මම කියන්නේ ඒවා වැරදි වෙනවා පුළුවන් ඒ නිසා ඒක එහෙමම ගන්න නැතුව මම කියන්නේ මේ විමසන්න උදව් වෙන්න තමයි අපි සාකච්ඡා කරන්නේ මොකද මේ කියන ඒවා කියනකොට කියන ඒවායින් තමන් ගන්න අදහසනේ ඒවයි ඒ විදිහටම එන්නේ වෙනස් වෙනස් අදහස් තමයි ගන්න ඉන්න බොහොම පරිස්සමෙන් අර අපි හැම තිස්සෙම දහමට අනුව විමසීම කරන්නේ. අපේ අදහස යනවා නම් අන්න එතන වැරද්ද දකි. අපේ අදහස එතෙන්ට එනවා නම් ඒක වැරද්ද දකි. ඒක නෙමෙයි. එන දේට අනුව හිතනවා කියන්නේ. අද අපිට වෙන ප්‍රශ්න නැත්නම් අවසන් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ડોක්ටර්. කවෙන කාටවත් ප්‍රශ්නයක් නැත්නම් මේකට උත්තරයක් දීලා අවසන් කරන්න පුළුවන් නම් හොඳයි. මේ සබ්බේ ධම්මා අනාත්තාති කියන එකේ අදහස අපි ගන්න ඕනේ කොහොමද? ඉරවස්තරයි.
ඔව් ඒකෙදි මෙහෙම බලන්න. දැන් ධම්ම කියනකොට අපිට අදහසක් තියෙනවා, අනාත්ත කියනකොට අදහසක් තියෙනවා. හරි. ඒ දෙකට අදහසක් ආවා කියන්නේ අපි දන්න දෙයට ගලපන්න යනවා. ඒකට දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ අනිත්‍ය දකින්නකොට යමක් අනිත්‍ය නම් ඉතින් ආයේ ඒකේ අනත්ත කතාවක් අත්තද අනත්තද කතාවක් කියෙදෙන්නේ නැහැ. අනිත්‍ය අනිත්‍ය තේරුම් ගත්තාම නැත්නම් අර මිරිංගුව මිරිංගුව විදිහට තේරුම් ගත්තාම ඒක ගැන ආයේ මොනවා කතා කරන්නද? අස්ස ස්වභාවයක් එදෙයිද? අදාළ නැති වෙනවා. එතකොට ධම්ම කියන්නේ ඕනම ස්වභාවය කියන්නේ. දැන් ඔකේ එක පැත්තක් තමයි දැන් කට්ටිය කියන්නේ නෝ. ඔය ක්‍රියාවක් නේ තියෙන්නේ. ස්වභාවයක් නේ තියෙන්නේ. මම නෑනේ. ඒ කතාව නෙවෙයි. ස්වභාවයක් කියන කතාවෙන් මේක හිස් වුණා. ක්‍රියාවක් කියන කතාවෙන් මේක හිස් වුණා. දැන් මොන ආත්ම ගතියක් කතා කරන්න පුළුවන්? අනිත්‍ය දැකලා අනත්නේ තේරුම් ගන්නවා මිසක් අනත්යෙන් අනිත්‍යට යනවා කියන එක නෙවෙයි ධර්මයේ සඳහන් වෙන්නේ. يعني අනත්ත කියනකොට අපිට හිතනවා මේ මට පාලනය කරන්න බැරි ස්වභාවයක් පවතිනවා කියලා එහෙම අදහස් ටිකක් තියෙනවා. ඒක වැරදි. සමාහ කියන කතාවක් මේකට අදාළම නැහැ. එහෙනම් පාලනය කරන්න පුළුවන් දෙයි ද කතාවක් ඒ. කට කියන්නේ අනත්ත අනත්තභාවයෙන් දකිනකොට ඒ සිද්ධ වෙන ස්වභාවය වේ. එතකොට කිසිම ධර්මතාවයක් ආත්ම කියන්න විදිහක් ඇයිද අනත්ත බව දකින්න?
ඉතින් නේද පැවැත්මක් මේ තියනවා කියලා ගන්න එක වැරදි කියන එක වගේ නේද? සබ්බේ
ඔව්. පැවැත්මට අර්ථයක් දීලා ඔතන මම නැහැ කියන්න යන එක නෙවෙයි ඔය. සබ්බේ ධම්මා අනත්තා. يعني ස්වභාවයක් තියනවා එතන මම නැහැ කියලා එනවනේ. නැත්තම් ක්‍රියාවක් විතරයි. නැත්තම් චරණ කෙනෙක් නැහැ කියලා. ඒ කතාව නෙමෙයි. ඒක ලෝකෙට අයිති කතාවක්. වඩා ගැඹුරුයි මේ කියන්නේ. ධර්මතාවය කියන එකටම අර්ථයක් එනවා නම් නිත්‍යත් වෙලා ආත්මත් වෙලා සුඛත් වෙලා තේරම අර ලෝකෙටයි කියනවා. ලෝකෝත්තර දර්ශනය කියන එකේදී අර ඊතර වීම කියන එක ධර්මය කියන එකටත් සංඥාවක් එන්න බෑ මේ ඊතර වෙන දර්ශන. අපේ ධම්ම. ඒ ආත්ම ස්වභාවය කියන එක
දැන් මන ධම්ම කියලා එනවනේ. මන ධම්ම. එතකොට ධම්ම කියන්නේ නිකන් අර අරමුණු කියනවා වගේ අදහසක් නැතනේ. මනසට එන අරමුණ මන ධම්ම.
එතකොට
මන. ඔව් නෑ ඒ ධම්මා ඒ තේරුණා කිව්වේ.
එතකොට මන ආයතනේ විතරනේ ඔබතුමා කතා කරන්නේ. අනිත් ආයතන වලට මොකද වෙලා තියෙන්නේ? බුදුහාමුදුරයි කායතන නිමිනේ සලායතනමනේ කතා. පලායතන ලෝකයක් ගැන මේ කතා කරන්නේ අනායතන ලෝකයක් ගැන නෙවෙයිනේ නේ.
එහෙමයි එහෙමයි.
එතකොට මේ ධම්ම කියන එක ඉතින් ඉති කරන්න නෙවෙයි. මොනවා හරි මම නැති පැවැත්ම කියන එකක් ධර්මය. අපි ඒක දෙයක් කරගෙන මේ මම නැහැ කියන්නේ යනවා අනත්ත සම්බේධමනත්තයි එහෙමයි. අපේ ධම්මා කියන එක ශූන්‍යතාවෙන් දකිනකොට අනත්ත බව තේරුම් යනවා. ඒක අනිත්‍ය බව දැක්කොත් තමයි අනත්ත අදහස
එන්නේ. එතකොට දැන් ඒක මෙහෙම පැවැත්මම
අනිත්‍ය බව දකින්න නැතුව කතා කරන්න ගියෝ අපි දෙයක් කරගන්නවානේ දැන් පැවැත්ම දෙයක් කරගන්නවානේ නේ.
එහෙම
පැවැත්ම කියලා සබා ඒ දෙයක් කරගත්තා කියන්නේ අනිත්‍ය දැක්කනේ නේද?
එහෙමයි.
දැන් ඒක බාර අරගෙන ඒක දැසගෙන තමයි ඉතුරුත්ක කියන්නේ. එතකොට අහු වෙලා ඉවරයි.
එරනා ඔව් දැන් මෙහෙමනේ ඔබතුමා කිව්ව දැන් මනසයි තමයි ධම්ම එන්නේ. එතකොට අනිත් ආයතන නැහැ කියලා දැන් අපි කිව්වත් රූප උනත් මේ රූප මේ මනසෙන් මේක ගන්න රූපයක් ආවත් මේ ඇහි නෙවෙයි සිතෙන් මේක ගන්න. එතකොට ඒත් මේ මනසින් මේක තේරුම් ගන්න
කතා කරන්න වෙන් කළාට ඔහොම වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. වෙන් කරන්න පුළුවන් වෙන්නේ අපි මනස කියන එක බාරගත්තා. මනස අනිත්‍යයි කියන එක දැකලා. දැන් මනස කියන්නේ ඇස නෙවෙයි කියලා කියනකොට ඇසත් ධාරාරං මනසත් ධාරාරං. නේද? ඒක හරියට අර බල්ලෝ ටික කතා කරනවා මේ වතුර වලේ ඉන්න බල්ලයි අර වතුර වලේ ඉන්න බල්ලයි වෙනස් නැත්නම් සමානයි මොන ඔය වගේ වැඩ.
එහෙම
පැහැදිලි.
එතකොට ධම්මා කියන එකට මොකද්ද මේ අපි ගන්න ඕනේ අදහස? මට තාම මේක හරියට ආවේ නැහැ. සබ්බේ ධම්මා අනත්ත
ඔබතුමා ඒ මන ධම්ම කියන එකේදී ඒ ධම්මා රම්මන කියන පැත්ත ගන්න. සබ්බේ ධම්මා කියනකොට සියලු ධම්ම. නේ? සියල්ලන්. සියල්ල කියන අර්ථෙන් ගන්න. ඒක දැන් ඒකත් මේකද කියන දැන් ධම්මා කියන්නේ මොකද්ද කියලා ඒකට අර්ථයක් දාගන්න එකට නෙමෙයි යන්න ඕන. ඔය ඉතර වෙනවා කියන එකත් එක්කම හැමතිස්සෙම බලන්න. يعني අපිට මොකක් හරි අදහසක් එනවා නම් ඉතර වුණා නෙවෙයි. හරි. ඒ අදහසෙන් ගන්න.
එහෙමයි.
ඒතර වුණා නෙවෙයි. ඒ ඉතර වෙන දර්ශනය නෙවෙයි. බුදුහාමුදුරන්ගේ දර්ශනය නෙවෙයි. කියන තැනින් ගන්නකො එතකොට ප්‍රශ්න ගොඩක් ඒ කියන්නේ තේරුම් යනවා මොකක්ද මේ කියන්නේ. අපි දැන් මේ වචනෙන් කියන්නේ මේකද මේ වචනෙන් කියන්නේ මේකද කියන එක අර දැන් ආයේ අර ඒවට දාගත්තු සංඥා ටික තමයි ওই ප්‍රශ්න කරන්නේ. සංඥාවම අනිත්‍යන කියන තැන බලන්න.
පැහැදිලි ඩොක්ටර් පැහැදිලි. තුමාට අප්‍රමාණ පිං.
හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
එමනම් අපි අවසන් කරමු නේද තුලන්
මහත්මිය. හොඳයි රවි මහත්මයා. එහෙමනම් අද දිනත් මේ අප වෙනුවෙන් ඉතාම මහත් කරුණාවෙන් අපිට මේ වටිනා ධර්ම කරුණු රාශියක් පැහැදිලි කරලා දෙමින් අපගේ මේ ධර්මඥානය දියුණු කරගන්න අපගේ කල්යාණ මිත්‍ර මහාචාර්ය රවි කොග්ගලයේ මැතිතුමා ඉතාම විශේෂ මහන්සි වෙලා අපිට මේ ධර්ම දානමය කුසලයේ සිද්ධ කරා. ඉතින් ඒ වගේම අපත් මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත මේ සියලුම කුසල් කුසලොත් අපි එතුමාට අනුමෝදන් කරනවා. රවි මහත්මයා ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් ධර්මාබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා. ඒ වගේම එතුමාගේ මිය පරලොව ගිය දෙමව්පිය දෙපළටත් ගුරුවරයන් වහන්සේලාටත් ඒ වගේම මළගිය ඥාතීන්ටත් මේ පින් අත්පත් වේවා. ඒ සියලුම දෙනාටමත් උතුම් ධර්මාබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම ප්‍රශ්න ඉදිරිපත් කරපු ඒ සියලුම දිනාටම උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. එහෙනම් රවි මහත්මයා ඔබතුමාට ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාව අවසන් කරන්න කියලා. තෙරුවන් සරණයි. සියලු දිනාටම තෙරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි. හැම දිනාටම ඉතින් අපි විශේෂයෙන් මතක් කරන්න ඕන මේ සාකච්ඡා කරගෙන යන්න අපිට අවස්ථාව ලැබිලා තියෙන්නේ අපේ ගායන් මහත්මයාගේ මූලිකත්වයෙන් මේ නාලිකාව ආරම්භ කරගෙන පවත්වාගෙන යන හින්දා. ඉතින් එතුමටත් ඒ පොතු හැරපවුලේ සියලුම දෙනාටත් ඔවුන්ගේ පවුලලායටත් මියගිය ඥාතීන්ට සියලුම දෙනාට අපි හැමෝම රැස් කරගත්තුකින් අනුමෝදන් වෙන්න නිදුක් නිරෝගී භාවය ලැබෙන්න ඉක්මන් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම එකට සම්බන්ධ වෙන අපේ ඒ සම්බන්ධීකරණය කරන තුලානි මහත්මිය හැම දිනකම එක ඉතාමත් උසස් විදිහට කරගෙන යනවා. එතුමියටත් එතුමියගේ පවුලලටත් ඒ වගේම මේ තාක්ෂණික වශයෙන් අපිට යම් කිසි උදව්වක් කරන ડોક્ટર කමල් වගේ මේ රෙකෝඩ් කරන ඒවා දාන ඉතින් ඒ හැම දිනාටම ඔවුන්ගේ පවුලලටත් ඒ වගේම අද මේ සහභාගී වුණ ආසන සියලුම දෙනාටත් ඒ පවුල්වලටත් අපි හැමෝම රැස් කරගත්තු තින් අනුමෝදන් කරන නිදුක් නිරෝගී භාවය ලැබෙන්න ඉක්මන් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වෙන්න කියලා අපි අනුමෝදනා කරමු. ඒ වගේම මේ ධර්ම සාකච්ඡා අහගෙන ඉන්න යම් කිසි දෙවි දේවතාවන් වහන්සේ නමක් ඉන්නවා නම් ඒ අපි රැස් කරගත්තු සියලුම තින් අනුමෝදන් වෙලා දිවයිසුරු වැඩි වෙන්න සතුටටපත් වෙන්න නිදුක් නිරෝගී භාවය ලැබෙන්න ඉක්මන් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනාවෙන් ඒ සතුටටපත් වෙන දෙවිවරු තමහසල අපි සර්වම පවුල්වල අය සියලුම දෙනාම ආරක්ෂා කරන්න යම් දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවල ලෙඩ දුකක් සතුරු උපද්‍රවයක් ආදී කිසියම්ම කරදරයක් වෙන්න තියෙනවා නම් ඒ සමගින් ආරක්ෂාව ලබා දීලා මේ ධර්මය අහන්න විමසන්න ඒ පරිසරය සකස් කරලා දීලා අපිට ඒ ධර්ම අවබෝධයේ පිණිසම උදව්කාරී වෙන්න කියලා අපි දෙවියන්පත් පුණ්‍යානුමෝදනා කරමු. තෙරුවන් සරණයි හැම දෙනාටම.
තෙරුවන් සරණයි.